하나님 사랑으로 데나하스 다세 와사리 뚱웨니 마하세 뚱웨니나 바하와나 가르사타하나 페미니네 핀노톤테 වාහන අතර කිරීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා නේ. මම මෙතන පාරම අතර කරන්නේ ලොරියක් එහෙම આવොත් වාහන ගන්න වෙනවා, අයින් කර ගන්න වෙනවා, ලොකු ලොරියකට යන්නත් බෑ. ඉතින් ඒ පුරා පාඩුවෙන් කොටසක් පුරවන්න තමන්ගේ උපන් දිනේ දවසේ එන කෙනෙක්ගෙන් මේ කට්ටියගෙන් සහයෝගය නැතුව තනිවම අපි පින්වත් තිලිනි දුවා අවබෝධයෙන් ඔයත්තන්ට උපදෙසුත් දෙනවනේ නේද? තරුණ දුවේ ඒ තමන්ගේ භාරකාර මාතාව, භාරකාර මාතාවගේ සහෝදරිය, පවුලේ මව්පියෝ සියලු දෙනා එකතු වෙලා ඒ පවුල පින්නතුන් උපන් දිනේ ප්‍රමු කරගෙන ඔන්න වාහන අතර කරන්න තැනක් අරගෙන දීලා තියෙනවා. පොඩි එක නෙමෙයි මිලියන ගානකින් වේදමක් කරලා නේද? කාටවත් කරදරයක් කරන්න නැතුව. ඊට පස්සේ තව අපේ කැරගල්ල ප්‍රදේශයේ අපේ අම්ම කෙනෙකුත් වෙන කොටසක් අරන් දෙන්න දැන් ප්‍රදායකත්වය දාලා තියෙනවා නේද? නෑ නෑ මහත්සේ. එක තව අනෙක් පිරිස එකතු වුණොත් ඒ පන්සල ඉස්සරහයේ තියෙන ඉඩම් කැමැල්ල අරගෙන පින්නතුන්ටම වාහන අතර කරන්න අවස්ථාව සලසර දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒවා බොහොම මතකයේ හැමදාම හොඳට පවතිනවා. දැන් ධර්මශාලාව හදලා දුන්නා, මේකේ හැමදාම ධර්ම අවබෝධය කරගන්නවා. ඒ වගේම අවශ්‍යතාවයක් තමයි එන පින්නතුන්ට අප ගාලක් තියෙන්න ඕන, නැත්නම් මේක අනාගතයේදී ලොකු ගැටලුවකට පත් වෙනවා. කවුරුත් තමගේ ගේ ඉස්සරහා වාහන අතර කරන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක මහත්ඵල මහානිසංස පින්කමක්. ඉතින් ඒ දායකත්වයේ දරලා ඒ කටයුතු කරපු දියණිය ඇතුළේ සියලු දෙනාට සුරණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සුදු උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. සියලුම සත් බලාපොරොත්තු ප්‍රාර්ථනා යහපත් ආකාරයෙන් සිත් තුළ ඇති වෙලා ඒවා සාර්ථක කරගන්න තුරුණුවන්ගේ දෙවියන්ගේ මේ පුණ්‍යානිසංස බලය හේතු වේවා කියලා සාන්තයල ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද භාවනා වැඩසටහන වෙන වැඩසටහනක් වගේ ස්වරූපයකින් වැඩසටහනක් බලාපොරොත්තු වෙන්න එපා. මෙහි මමත් වෙන වෙන සටහන් කරනෝ වගේ ස්වාමීන් වහන්සේගේ කෙනෙක්ගේ ආකෘතියකට ක්‍රමවේදයකට මේක කරන්න සූදානමකුත් නැහැ. කරනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. නමුත් මේක වෙනම අවබෝධයෙන් අවබෝධය පිණිස දේශනා කරන දහමක්, දැනුමින් දැනුම පිණිස දේශනා කරන දහමක් නෙමෙයි. දැන් අපි හැමතැනම යනවා, අපි දැනුවත් වෙනවා මේ පාලි ගාථාවේ තේරුම මේක, මේ සූත්‍රයේ දේශනාව මේක, මේ සූත්‍රයේ මේ ස්වභාවය කියලා අපි තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ඇවිල්ලා පස්සේ බලනකොට නිර්වාණය පිළිබඳව නිවන් මාර්ගට ගමන් කරන ලිපින ගොඩාක් දැනුවත් වෙලා තියෙනවා. හැබැයි නිවන් මාර්ග ගිහිල්ලා නැහැ. දැනුවත් වෙලා තියෙනවා ගිහිල්ලා නැහැ. මෙහෙම කළාම මෙහෙම, මෙහෙම කළාම මෙහෙම. හැමෝම කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා අලිය ගැන තමයි. අලියා කියන්නේ තථාගත ධර්මය නේද? අලිය කියන්නේ තථාගත ධර්මය. අලිය ගැන තමයි කතා කරන්නේ. අරගෙන එක්කෙනෙක් අලිය ගැන කතා කිරීමයි, ඇස් පියාගෙන එක්කෙනෙක් අලිය ගැන කතා කිරීමයි අතර වෙනසක් තියෙනවා. ඉතින් ඇස් අරගෙන කතා කරන්නේ කවුද මේ අලිය ගැන? ඇස් පියාගෙන කතා කරන්නේ කවුද මේ අලිය ගැන කියලා ඔයතුගේ සමාජය තුළ දැනගන්නවා. මම ඇස් දෙක පියාගෙන කතා කරන ස්වාමීන් වහන්සේලා ඒ බණ අහනවා. ඉතින් මට පැහැදිලිව වෙනවා අනේ පවුම් වහන්සේ මොන තරම් විද්වතෙක්ද. මොනතරම් ජනප්‍රියද, මොනතරම් ආරම්භ සංඛ්‍යාවක් මේ රටේ ඉදි කරලා තියෙනවද, මොනතරම් පිරිසක් මහාන කරලා තියෙනවද. ඒ ඇස් පියාගෙන අතගාන කෙනා මොකද වෙන්නේ? හරියට කියාගෙන කියාගෙන යනවා. ආයි කොහේ තැනක ආයි වරද්දනවා. ආයි කියාගෙන කියාගෙන ආයි වරද්දනවා. නමුත් ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙච්ච කෙනෙක්, සැරගත්ත කෙනෙක්, ඇස උපදවාගත්ත කෙනෙක් උට වරදින්නේ නෑ. ඒක තමයි තියෙන එකම පිළිසරණ. ඒ නිසා අන්ධ කෙනෙක්ගෙන් අහලා, තියාගෙන මේ අලිය ගැන කියන කෙනෙක්ගෙන් අහලා කවදාවත් ඔබට ඇස් අරගන්න හම්බ වෙන්නේ නෑ. ඇස් අරගත්ත කෙනෙක්ගෙන්, ඇස් උපදවාගත්ත කෙනෙක්ගෙන්ම සද්ධර්මය අහලා තමයි ඇස් අරගන්න තියෙන්නේ. හැබැයි කල්යාණ පුතජන භාවයත් අර ලෝකෝත්තර පුතජන භාවයේ ඉක්ම වූ උත්තමය වගේම යම්කිසි සමාජ මෙහෙයක් මෙහෙවරක් දහමට යොමු කිරීමක්, ශ්‍රද්ධාව ඇති කරන ගුණයක්, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරන ගුණයක් තියෙනවා. ඒ නිසා ඒකත් වන්දනීයයි, ගෞරවණීයයි, ඊටාම ශ්‍රේෂ්ඨයි. එතනින් එහාට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂතාවය තුළ කටයුතු කරන්න යොමු වුණොත් ඒ වගේ විශේෂයෙන් හැකියාව තියෙන අය මුළු ලෝකෙම බබළවන්න සද්ධර්මයෙන් දක්ෂතාවයක් ඇති කර ගන්නවා. ඒ නිසා පින්නතුන් මෙතෙන්ට පැමිණලා ඉන්නේ දැන් දැනුවත් වෙලා මේ ඉන්න පිරිසම මුලින් ඉඳලා පැහැදිලි කරන්න හරි කොටස් කොටස් පැහැදිලි කරන්න හරි එහෙම පෙළකට පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. ගැටලුත් තියෙන මිනිස්සුගේ ජීවිතේ කොයි විදියටද සෑදිලා තියෙන්නේ? ඒ විදියට, ඒ ආකාරයට ඒ මොහොතේදී ස්වභාවය තුළින් ගලා එන වචනේ, ස්වභාවය තුළින් ප්‍රශ්නයට කැමිනෙන උත්තර වලින් පින්නතුන්ගේ ප්‍රශ්නේ निराකරණය කිරීම මිසක් අතීත සාධකයක්, අතීතයේ මේ ප්‍රශ්න විසඳාගත්තේ කොහොමද කියන එක පිළිබඳව සැලකීමක් නැතුව මේ මොහොතේ ඔබේ ගැටලුව විසඳ ගන්න ක්‍රමයක් තමයි කතා කරන්නේ. බුද්ධ භාෂිතය. මොකද්ද බුද්ධ භාෂිතය? උදාහරණ කියන්නේ බුද්ධ භාෂිතය කියන්නේ පාලි කියලා. එහෙම නැත්නම් ඔය මගධ භාෂාවේ මොකක් හරි එකක් කියන්න පුළුවන්. නමුත් බුද්ධ භාෂිතය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම බුද්ධ භාෂිතය තේරෙන්නේ මාර්ගඵලයක්වත් ලබල ඉන්න කෙනෙකුට, ආරෙන්න කිසි කෙනෙකුට බුද්ධ භාෂිතය තේරෙන්නේ නැහැ. තේන්නනේ? කසෝවන්, සකුදාගාමි, අනාගාමි, අරහත් කියන මේ පළ හතරෙන් එකකටපත් වෙලාම ඉන්න ඕන බුද්ධ භාෂිතේ තේරුම් ගන්න. ඒකට හේතුව බුද්ධ භාෂිතේ පාලි නොවේ, සංස්කෘත නෙමෙයි, මගධ භාෂාව නෙවෙයි, සිංහල නෙමෙයි, ඉංග්‍රීසි නෙමෙයි. බුද්ධ භාෂිතේට අක්ෂරයක් නැහැ, පදයක් නැහැ. තේරුණානේ? බුද්ධ භාෂිතේට අක්ෂරයක් නැහැ, වචනයක්, පදයක් නැහැ. පින්නතුනි, අන්න එවන් වූ බුද්ධ භාෂිතයක් තමයි හඳුනගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. ඔබ මේ බුද්ධ භාෂිතයට සමන් දීලා තියෙනවා. හිතාගන්න බෑ නේද? හිතාගන්න බෑ. එතකොට එතනින්ම පැහැදිලි, එතනින්ම ඔප් වෙනවා. මොකද ඇත්තෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ චින්තනයේ ඉක්ම වූ දෙයක්. චින්තනයේ ඉක්ම වූ ස්වභාවයකින් සිටින කෙනෙකුටම ඇරෙන්න මේ වචනය කියන්න බෑ. මේ වචනේ ඊටාම ඍජුව, පැකිලීමකින් තොරව, බොරුවක් නම් මෙහෙම කියන්න පුළුවන්ද නේද? මෙහි අර්ථයක් ඇති නිසා, යථාර්ථයක් ඇති නිසා, අවබෝධයක් ඇති නිසා, එහෙම දෙයක් ලෝකෙ තියෙන නිසා තමයි ඊටාම ඍජුව, ඊටාම මෘදුව මේක දේශනා කරේ. මොකද බුදුරජාණන් වහන්සේට ඒ වචන වලින්, පද වලින් හැදිච්ච භාෂිතයක් නෙමෙයි තියෙන්නේ. බුද්ධ භාෂිතය කියලා කියන්නේ සංගීතයේ විශ්ව භාෂාවක් කියනවනේ නේද? ඊටත් එහා ගියපු විශ්ව භාෂාවක් ඇත්නම් ඒ තමයි බුද්ධ භාෂිතය. සංගීතයේ විශ්ව භාෂාවක්. එහෙම කියනවනේ නේද? ඒක සරිගම පද නිස ප්‍රශ්නයක් නැතුව, ආගම් ජාති වර්ග නැතුව ඒක රස විඳිනවා. අපි අය හින්දි සින්දු අහන මෙලෝ වචනයක් දන්නේ නැහැ. ඒක රසේද? එහෙම නැත්නම් ඉංග්‍රීසි සින්දු අහන්න පුළුවන්. ඒ තේරුම් ගන්න තේරෙන්නේ නැතුව අහන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ මේක බුද්ධ භාෂිතය, විශ්ව භාෂාවක්, විශ්ව භාෂාවක්. එහෙමනම් මෙතෙක් කාලයක් අපි එක්තරා භාෂාවකට පටු කරලා තිබෙනවා මතක තියාගන්න. බුද්ධ භාෂිතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාවට ඔබේ හදවතේ තියෙන ඔය භාෂා නැත්තම් දෘෂ්ටි කොහොමද බුදුරජාණන් වහන්සේගේ වචනේ වචනයක් අක්ෂරයක් තුල වචනයක් තුල පදයක් තුල ගැප් කරන්නේ කවදාවත් කරන්න බෑ. ඒක තමයි අපි මේ වචන වලින් ඒ අවිද්‍යා සහගත වචන වලින් දේශනා කරන්න. බුදුහාමුදුරු අවිද්‍යා සහගත වචන වලින් දේශනා කරනවා මේ වචී සංකාරය පිළිබඳව. තේරෙනනේ? අවිද්‍යා සහගත වචනේම අරගෙන වචී සංකාරය ගැන කතා කරනවා. අවිද්‍යා සහගත වචනම අරගෙන මමත් පද ලියනවා, වැකිලියනවා, අනිත් අයට පොත් හදලා දෙනවා. ඊළඟට අවසානයේ මේ ඉහළ සියලුම අක්ෂර පද වැකි වල සත්‍යයක් නැතිවගත් ඊට ඔබෙන් බලන කෙනාට එහි සත්‍ය අවබෝධ කරගත හැකි බවත් අපි සටහන් කරනවා. අපි පද පරම වෙන්න, දෘෂ්ටිගත වෙන්න, ආගමක් ළඟ, ජාතියක් ළඟ, වර්ගයක් ළඟ, කෙනෙක් ළඟ නතර වෙන්න නෙමෙයි. කාටවත් කරන හානියක්වත්, කාටවත් කරන පෙළඹවීමක්වත් නෙමෙයි. තමන්ගේ මනස සැහැල්ලු කරගන්න කෙනෙකුට තියෙන දෙයක්. ධර්මයට ගරහන, ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙකුට අපි මේක පිළිගන්නවන්නේ නැහැ. ඒ හේතුව මොකටද? අපට ගරහනව නම්, ධර්මයට ගරහනව නම්, බුදුහාමුදුරන්ට සැබෑම හදවතින් ශ්‍රද්ධාවක් නැත්නම් එයාට මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. පිළිතුරේ මොනම විදියකින්වත් පිහිටන්නේ නැහැ ධර්මය. ඒ වගේම අපි පිහිටවන්න උත්සාහ කරන්නේත් නැහැ. ඇයි හේතුව? ඕම යන්න යන දිහාට, ඕම යන්න යන දිහාට කියලා අපි කියන්නේ මේ ධර්මයේ හොයන අයට, ශ්‍රද්ධානුසාරී අයට, ධම්මානුසාරී අයට තර්ක කළ උගන්නන්නේ. දැන් බුදුහාමුදුරුවෝ එක්ක තර්ක කරන්න. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? මේ හැඳවසේ කියලා. මොකද? ඔබ යන්න ඔබේ පාට. මට ප්‍රශ්නයක් නෑ. මේ ලෝකෙ නිවීම හොයන මිනිස්සු ඉන්නවා. මං ඒගොල්ලන්ටයි පිහිට වෙන්නේ. ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ එක්කෙනෙක් වෙනුවෙන් සමහරලාට යොදුන් ගණනාවක් පයින් වැඩම කරනවා. එක බුජ්ජලයා වෙනුවෙන්. දැන්නානේ කොච්චර මහන්සි වෙලා තියෙනවද මේ ධර්මය දෙන්න. ඒ නිසා මේ මහා කාරුණිකයන් වහන්සේ ළඟ තිබුණු ඒ කරුණාබර తত্ত্বය අප්‍රමාණයි. මේ විශ්වය ඒ වෙනි කරුණාබර తত্ত্বයක් මනුෂ්‍ය හදවතක වෙන කිසි කෙනෙක්ගේ ළඟ පිහිටන්නේ නැහැ පිටතුනේ. ඒක ලෞතර බුදු කෙනෙක් ළඟම පමණයි වෙනි කාරුණික හදවතක් තියෙන්නේ. මොනතරම් ගැලහුම් ආවත්, මොනතරම් අපහස නින්දා ආවත්, පිළිසිඟා වැඩමින් තැන් තැනට යමින් මිනිස්යන්ගෙන් සියලුම ගැලහුම් යම් යම් අයගෙන් ලබමින් මේ ධර්මයෙන් කියාගෙන කුමක් සඳහාද? තමාට මොනව හරි දෙයක් එකතු කරගන්න හරි, නමක් තියාගන්න හරි කරපු වැඩක්, ඡන්ද ඉල්ලන්න හරි කරපු වැඩක් නෙමෙයි. ඒකාන්ත වශයෙන් පරහිත කාමීත්වය. අද මේ අපි දේවල් කළාට, බුදු පිළිම හදාගෙන වන්දනා කළාට, බුදුහාමුදුරුව මතක් කළාද මට වඳින්න කියලා? බුදුහාමුදුරුව මතක් කරේ නැහැ. ඔබේ ජීවිතයේ සහනයටපත් කරගන්න, ඔබේ ජීවිතේ නිරවුල් කරගන්න මේ අපි කැමැත්තෙන් කරන දේවල්. ඒක බුදුහාමුදුරුව කියලා නැහැ. මට මල් තියන්න, මට පහන් තියන්න, මට හිස නමන්න කියලා කොහොමවත් කියලා නැහැ. මට වන්දනා කරන්න කියලා එහෙම කියලා නැහැ. ඒ අපි සිය කැමැත්තෙන් කරන දේවල්. අපි හදාගෙන අපි කරන්න දෙයක් නැතිකමට ශාස්ත්‍රෝන් වහන්සේ සිහිපත් කරන්නට ෆයිබර් වලින් හරි සිමෙන්ති ගඩොල් වලින් හරි බිලිමයක් හදාගෙන සංඥාවක් අරගෙන මේක බුදුහාමුදුරුවෝ දිසා වේවා කියලා දරු කරනවා. ඒක කරන්න ඕන නැත්තම් ඉතින් අපේ හදවත් මහා පාළු කාන්තාරයක් නේ නේද? ඒවා කෙරෙන්න ඕන. ඒවා තුල තියෙන අපි මේ පිළිමෙට වඳිනවා නෙමෙයි, මේ පිළිමේ ඔස්සේ අපි සංඥාව ගන්නෙ 2600ක ඉතිහාසයේ ඒ මහාවීරයාණන් වහන්සේට උපහාරයක්. සමහර අය කියනවානේ අපි පිළිම වඳිනවා කියලා. මොන බොරුද? අපි පිළිම වඳින්නේ නැහැ නේද? අපි දිනිටි ගඩොල් වඳින්නේ නැහැ. අපි නිකන් මේ පස් කඳු වලට වඳින්නේ නැහැ. අපි නිකන් ගස් වලට වඳින්නේ නැහැ. බෞද්ධයෙක් කියන්නේ ගස් වලට වඳින්නේ නැහැ, කඳු වලට, මේ චෛත්‍ය වලට වඳින්නේ නැහැ, පිළිම වලට වඳින්නේ නැහැ. ඒක ඇත්ත. බෝධින් වහන්සේ තුලින් අපි දකින්නේ 2600ක ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ. චෛත්‍ය රාජානන් වහන්සේ තුලින් දකින්නේ 2600 ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම පිළිම වහන්සේ තුලින් දකින්නේ ඒක එහෙම නැතුව ප්ලාස්ටෝක් පරිස වන්දනාවක්, සීනිති ගඩොල් වන්දනාවක්, දස් වන්දනාවක් අපි ළඟ නැති වග මතක තියාගන්න කියලා කියනවා. ඒ අයට හරි නැත්නම් අපි එතෙන්ට දාලා තියෙන සමහර ඒ නිසා ඒක තේරුම් කරගන්න ඔබ ළඟ තියෙන බරගති කෙලෙස් ගති ඔබම අඳුනගන්න ඕන. ආලෝකමත් බලන විටයි ඔබට පේන්නේ. අඳුරු තැනක කණ්ණාඩියක් තියලා මූණ බැලුවොත් මොකද වෙන්නේ? මොන පේනවද? පේන්නේ යකෙක් වගේ පේන්නේ. සාමාන්‍යයෙන් ටිකක් ආලෝකයේ තියෙන තැනක කණ්ණාඩියක් තියෙනවා. ඒකෙන් බැලුවොත් මොකද වෙන්නේ? ටිකක් පේනවා. හොඳටම ආලෝකයේ තියෙන තැනක කණ්ණාඩියක් තියෙනවා. මොකද වෙන්නේ? දී මූණේ තියෙන කැලල් ලප කුරුලෑ ගෙඩි බිබිලි සහිත චූරි චූරි දේවල් පවා පේනවා. ඔය රූපලාවන්‍ය කරන තැන්වල ඒ ලයිට් එකේ මේ මේකප් කරන තැන්වල මේ තියෙනවා. මම මාධ්‍යයන් වලටත් යන නිසා දන්නවා. එහෙනම් වටේට කණ්ණාඩි ලයිට් එකක් තියෙනවා. ඇයි ඒ? මූණට වැදුනහම මූණේ තියෙන අඩුපාඩුකම් සියල්ලම පේනවා. ඊට පස්සේ අර පුංචි ලප වලට පවා ඒගොල්ලෝ පිළියමක් කරලා තමයි යන්නේ. හාමුදුරුවෝ මේකප් කරන්නේ. ඒ වුණාට අර කැමරාවට හරියන්න හාමුදුරුවන්ටත් පොඩි මඩ වගේක් පවුඩර් එකක් ගානවා. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ඉඩ දෙන්න එනවා. මම ඒක ඇත්තෙන්ම කැමති නෑ. මේ මූණ කහනවා ඒක ගැහවනවා. නමුත් කියන රයිනන්ට මේක ගන්න නැතුව බෑ මේ කැමරාවට ඉන්න. මේක දාන්න වෙනවා කැමරාවට. ඒක ලස්සන වෙන්න ගාන එකක් නෙමෙයි. ඩිස්නේ නැති වෙන්න ගාන එකක් මේ ඔළුවේ තියෙන තෙල් ගතිය. ඉතින් ඒකට අපිට වළක්ින්න පුළුවන් කමක් නැහැ. ඒක වරදක්ුත් තියෙනවායි කියලා කාටවත් හිතා ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම හිතනනම් ඒක දුර්වලතාවයක්. එහෙමනම් තමන්ගේ අඩුව තමන්ට දකින්න පුළුවන් කම තියෙන තමන් ඕන කමින් තමන් දිහා බැලුවාම තමයි තමන්ගේ කෙලෙස් බර පච්චර තියෙනවා. තමන්ට අහුවෙනව මල්ල. ඔළුවට තියාගෙන යන මිනිස්සෙකුට ඔළුවට තියාගෙන යන දේ තේරෙන්නේ නැද්ද? තේරෙනවා. තමන්ගේ හිතේ තියාගෙන ඉන්න එක තමන්ට තේරෙන්නේ නැහැ කිව්වොත් බොරු නේද? ඈ හැබැයි ඔළුවට තියාගෙන යන කෙනා මේ තියාගෙන යන දේවල් තියාගෙන යන වටිනා දෙයක් හැටියට නම් කවුරු හරි හොරෙක් හරි මේක හොරෙන් හරි ගන්න උත්සාහ කළොත් මොකද කරන්නේ? හොර බදලා මේක බේරගන්නයි උත්සාහ කරන්නේ. ඔබේ හිතේ තියාගෙන ඉන්න දේත් වෙන තුනේ වටිනාකමකින් තියාගෙන ඉන්නව නම් මොකද කරන්නේ? හාමුදුරන්ට අයින් කරන්න හම්බේද? අයින් කරන්න දෙන්නේ නැහැ. බලෙන් අල්ලගෙන ඉන්නවා නේද? හාමුදුරන්ට දැන් බුදුහාමුදුරන්ට අයින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට අයින් කරන්න බැරි වෙච්ච කට්ටිය තිබුණා. වැඩි නෙමෙයි කොසල් රජතුමාගේ හිතේ තිබිච්ච බර අයින් කරන්න බැරි වුණා. දිවා ආහාරයෙන් පස්සේ ගිහලා විතර යාළුවෙක් මිත්‍රයෙක් වගේ ළඟින් ඉඳන් කතා කර කර හිටියා. අනේ හව. නමුත් හදන්න බැරි විදිහේ මාන්න උද්දච්චය තිබුණා. ලෝකට බැඳීමක් තිබුණා. කාමච්ඡන්දය තිබුණා. ඒකත් හරින්න බෑ. නිවනෙන් ඔබ නොමග යවන කරුණු කීයක් තියෙනවද? නිවනෙන් ඔබ බැහැර කරන කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඉතින් නිතරම බලන්න. නිතරම බලන්න ඔබ බැහැර කරන කරුණු පහ මොකක්ද? නිතරම බලන්න මේ පංච නීවරණ ධර්ම වලින් එකක් වලට බැඳිලා මම මේ දැන් ගෙදර නතර වෙන්න හදන්නේ. බණහන එකෙන් අයින් වෙන්න හදන්නේ. මේ වෙලාව හැම මොහොතකම මතක් කරලා දෙන්න. මේ ආත්ම භාවයේ විපාක සුළුපටු. සංසාරයේදී හම්බ වෙන විපාක මීට වඩා බරපතලයි. ඒ වුණාට සමහර අයගේ අදහසක් තියෙන එතකොට මන් නෙවෙයිනේ කියලා. එහෙනම් ඉතින් අද නිදාගෙන හිට උදේට අවදි වෙන්නෙත් මන් නෙවෙයිනේ. ඈ එහෙම හිතන්න පුළුවන්ද මන් නෙවෙයිනේ කියලා කියලා තමන්ගේ සිතමයි. එහෙනම් ඉතින් තව ලබන අවුරුද්ද පවතින මේ හිත නෙමෙයි. හෙට දවසේ පවතින මේ හිත නෙමෙයි. එහෙනම් ඉතින් මන් නෙවෙයිනේ කියලා නිකන් ඉන්න පුළුවන්. ඒ අඥාන මොහොඩ ජනයා හිතන විදිය. එනිසා තමන්ට තමන් දයාවක් තියෙන කෙනෙක් ආදරයක් තියෙන කෙනෙක් හිතා ගන්නවා මේ හිත දුක් නොවිඳින මට්ටමට හදන්න ඕන අටලෝ දහමෙන් නොසැලෙන මට්ටමට හදන්න ඕන. මේ අටලෝ දහමෙන් නොසැලෙන විදියට මනස තියාගන්නේ කොහොමද කියලා මම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන අවබෝධ කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනේ මෙන්න මේකට. අතින් රූප දකින්න සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා. කනින් ශබ්ද අහනවා. ඊළඟට පින්න තුනේ කනින් ශබ්ද ඇසුවහම ඒක සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා ජීවිතය. නාසයෙන් ගඳ සුවඳ ලැබුවහම සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒක ජීවිතය. ඊට පස්සේ දිවෙන් රස ලැබුවාම සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. ගතින් ස්පර්ශය ලැබමින් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. සිතෙන් සිතමින් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. ආකාර කීයක්ද? 18 ආකාරයක් තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපේ ජීවිතය කියන එක දේශනා සඳහන් වෙලා තියෙනවා. පැහැදිලිව අපිට පේනවා, ප්‍රත්‍යක්ෂව පේනවා අපි ජීවිතය කියන්නේ එකයි. මේ ධාතු විභාග සූත්‍රය ඉතාම පැහැදිලිව මේක දීලා තියෙනවා. මේක තමයි ජීවිතය. යමෙකුට මේ ඉන්ද්‍රියන් 6 තුලම මේ ධාතුන් 6 තුලම තමන්ට සුඛ දුක් උපේක්ෂාවසෙන් විඳින්නා වූ ඒ වේදනාත්‍රය ඉක්මවන්න පුළුවන් නම් යා කොතෙන්ද දැනෙන්නේ? අන්න එයා තමයි පින්තුනේ ලෝකෙන් නිදහස් වෙන කෙනා. ජීවිතය කියන්නේ මේ 18 ආකාරය. ලෝකය කියන්නේ මේ 18 ආකාරය. ඔය ලෝකය ඔය ටිකම තමයි පින්තුනේ අනේක ආකාරවලට බෙදෙන්නේ. පටිච්ච සමුප්පාදයේ බෙදෙන්නේ, ඊළඟට පංච උපාදානස්කන්ධේ තියෙන්නේ මේ ටිකම තමයි පින්තුනේ. තව කොච්චර ප්‍රවේදන ඇති වුණත් ඒ වේදනාත්‍රය තමයි බෙදි 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 යන්නේ. ඊළඟට කෙලෙස් 1500ක් දක්වා බෙදෙන්නේ මොනවද? මේ සුඛ දුක්ඛ උපේක්ෂාම තමයි. ඒ නිසා ගොඩාක් හදාගෙන වෙන් කරගෙන ගැලවෙනවට වැඩිය හොඳයි ඊටාම සරල තැනේ නිදහස් වෙනවා. ඒ නිසා මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ ත්‍රිවේදනාව යම් ඉක්මවනවද ඔහු තමයි බුද්ධ ශාසනයට ඇතුළු වූ කෙනා. දැනුම කියන කාරණේ ප්‍රයෝජනයක් නැහැ කියලා දැනගත්ත කෙනා. වේදනා කියන ඒවා ප්‍රයෝජනයක් නැහැ. වේදනාව කියන්නේ මං අහන්නේ සුඛ වේදනාව සුඛයිද කියලා අහන්නේ. දිගටම සුඛ වේදනාව විඳින්නකෝ බලන්න. කාලයක් ගියාම දුක් වේදනාවක් තිබ්බනම් හොඳයි කියලා හිතලා. දිගටම සැප වේදනාව විඳලා නැති වෙවි. දිගටම සැප වේදනාව විඳින්න මට හිමි හිතලා තියෙනවා. ප්‍රශ්නයක් එහෙම තිබ්බනම් ෂෝක් කියලා හිතනවා. නිකයි ප්‍රශ්න නැහැ මොකද? මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් ෂෝක් කියලා හිතෙච්ච කාර්යයක් දැන්න එහෙම හිතන්නේ. ඒ කියන්නේ සුඛ වේදනාව වුණත් දිගටම හොඳ දෙයක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. දැන් සමහර දරුවෝ ඉන්න මව්පියන්ගේ ආදරය සෙනෙහස ගොඩාක් වැඩිපුර හම්බෙනකොට දරුවා අවසානයේ මොකද කියන්නේ? මට ඒක කරදරයක් කියලා කියනවා. කරදරයක් කියලා කියනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන ඒ தত্ত্বය මනාකොට මොනම දෙයක් වත් ඒක වැඩි වුණාම ඒක සැපදායි නෑ. එවන වේදනාව කියන කේදී අපි තේරුම් කරගන්න ඕන මොකද්ද වේදනාව? අපි ශරීරයේදී අපි කියන මොනවා හරි තුවාලයක් වුණාමත් ඒකෙන් ඇති වෙන දේට අපි කියනවා හරි වේදනයි. වේදනයි කියන එකේ අදහස මොකද්ද? යමක් දැනෙනවා. මොකද්ද වේදනාව කියන එකේ අදහස? යමක් දැනෙනවා. ඒක දැනෙන විදිය මොන මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන වශයෙන් මොකද්ද වෙන්නේ? යමක් දැනෙනවා. කොතෙන්ද මේ දැනෙන්නේ? එකක් තමයි කාය විඥානයේ ප්‍රමාණයට දැනීම. අනික තමයි පින්න තුනේ අපගේ මනෝවිඤ්ඤාණයට දැනීම. දැන් රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන් වහන්සේලාට ওই මනෝවිඤ්ඤාණයට දැනෙන එක අඩුයි. රහතන් වහන්සේට නෑ මාර්ගඵලලාභීන් අයට දැනනෝ අඩුයි. නමුත් ඉන් මෙහා ඉන්න කෙනාට සමහර වෙලාවට කායේ වේදනාවට වඩා මානසිකව ඒක දැනෙනවා. සමහර අයට මානසිකව දැනීම අඩුයි කායිකව ගොඩක් දැනෙනවා. එහෙම නේද? දැන් සමහර වෙලාවට ඔය එන්නතක් ගන්න එකක් උනත් නේද? සමහර අයට ඒක මානසිකව දැනෙන වේගය වැඩි. ඒ නිසා වෛද්‍යවරයා මානසික වාතය හදලා තමයි මේ බෙහෙතක් විදිනවා නම් විදින්නේ. එහෙමනම් මානසිකව ලැබෙන වේදනා පැත්තකුත් තියෙනවා, කායිකව තියෙනවා, වේදනා පැත්තකුත් තියෙනවා. ඒක කායික සීමාව තුළ වේදනා නතර කරන්න බෑ. ඒක ප්‍රබල වේදනාවක් ඇටියෙද කෙනෙකුට දැනෙන්නේ විශේෂයෙන්ම මානසික වේදනාව සම්බන්ධයෙන්. ඉතින් ලෝකෙන් එහා ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන කෙනෙකුට තමයි අලුත් ලොවක් පහ ගන්න පුළුවන්. තියෙන දේට තණ්හාවෙන්, තියෙන දේ ලෝකයයි කියලා හිතාගෙන, තියෙන දේ තියෙන පමණින් කටයුතු කළොත් එහෙම වෙනතුනේ ඒක තමන්ගේ ලෝකයේ කියලා හිතාගෙන හැමතැනම හැමදාම එතන ඉඳලා මේයලා මේයත් මේ දිල යනවා. මේ දැනෙන සීමාවට වඩා එහා දෙයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවා. ඔබට ගෝචර වන සීමාවට වඩා එහා දෙයක් තියෙනවා. ඔබට විශේෂ වන දෙයට වඩා එහා දෙයක් තියෙනවා. ඔබේ චේතනාවට නතු වෙන සීමාවට එහා දෙයක් තියෙනවා. චේතනාවක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ මහණනි. ඒ නිසා කියනවා චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති. එතන චේතනාමය ස්වરૂපයක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා චේතෝ විමුක්ති. චේතනාව කියන්නේ මොකක්ද? ඔබ සිතන්නේ හැම මොහොතකම යමක් ගැන චේතනාවක් මුල් කරගෙනද නැද්ද? ක්‍රියා කරන්නේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? කතා කරන්නේ චේතනාවකින්ද නැද්ද? සමහර ලාර කියන අර මනුස්සයා කතා කරාට චේතනාව හොඳ නැහැ කියලා. නේ ප්‍රශංසා කරත් ওই මිනිස්සෙගේ චේතනාව හොඳ නැහැ, හිත හොඳ නැහැ කියලා කියන්නේ ඒක. තෑග්ගක් දුන්නත් සමහර වෙලාවට ওই මිනිස්සෙගේ චේතනාව හොඳ නැහැ කියලා හිතන්නේ සමහර වෙලාවට. චේතනාව කියන්නේ මොකන්ද? පසුබිමින් හැදෙන්නා වූ දේ. එතකොට පවක් කරනකොට එතනත් ප්‍රාත්මක වෙන්නේ මොකද්ද? චේතනාව. පාපයක් කරද්දි චේතනාව. චේතනා හම්බික්කවේ කම්මංගදාව. දැන් නමුත් සද්ධර්මය අවබෝධ කරගන්න කෙනාට විතරක් පුළුවන් චේතනාව ඉක්මවලා දකින්න පුළුවන්. චේතනාව ඉක්මවලා දකින්න පුළුවන් නිසා තමයි පින්නතුනේ මහපව් කෙරෙන්නේ නැති පංචානන්තරිය පාප කර්ම සිද්ධ වෙන්නේ නැති පුජ්‍යලේ බවට පත් වෙන්නේ මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්. තිනුතුන් දන්නවද පංචානන්තරිය පාප කර්ම වලින් එකක් ඇති වෙන්න මොනතරම් මිනිස්සයා ළඟ විකෘතියක් තියෙන්න ඕනද කියලා? විශාල උම්මත්තක භාවයක් තියෙන්න ඕන. ඒ වෙනි උම්මත්තක භාවයක් මොනම වෙලාවකවත් හැදෙන්නේ නැහැ. මොකද හේතුව මේ ත්‍රිවේදනාව ඉක්මෝල ඉන්න නිසා, ලෝකේ ඉක්මෝල ඉන්න නිසා අර දැඩි පීඩනයක් පීඩාවක් එතන හටගන්නේ නැහැ. සිහිය උපදවනවා. ඥානය ඉපදිලා තියෙන්නේ. ඇයි ධර්මයේ පේන්නේ නැත්තේ? සිහිය මනාව හෙලිපෙහෙලි වෙලා නැහැ. ලෝකයා විසින් දාපු කුණුගොඩවල් වලට යට වෙලා තියෙන්නේ නේද? සසඳා ගන්න නුවණ අර එක්කෙනා මේ එක්කෙනා විසින් දාපු එකිනෙකට ප්‍රත්‍ය වුණු එකිනෙක එක් එක් කාරණා හේතුයෙන් ප්‍රත්‍ය වුණු මේ අඤ්ඤමඤ්ඤ පත්‍යෙන් මේක හැදිලා තියෙන්නේ. ඒ වැහිච්ච සිහිය උපදවන්න ඕන. ඒ සිහිය උපදවාගන්නේ අල්ලන්න අල්ලගන්න නෙමෙයි. දකින දකින දේ අතහරින්න. දකින දකින දේ අතහැරලා ඒ අතහැරීමේ අවසාන කෙලවර මොකද්ද? අතහැරීමත් අතහැරලා යන්න ඕන. අතහැරීමත් අතහැරියට පස්සේ මොනවද අතහරින්න තියෙන්නේ? අතහැරීමත් අතහැරියට පස්සේ මොනවද අතහරින්න තියෙන්නේ? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ සාමින් වහන්සේකින් බලාපොරොත්තු වෙමින් ඉන්නයි බලා නතුස. වචන වලින් කියන්න පුළුවන් සීමාවෙන් එහාට ඔබ තනියෙන් යා යුතුයි. ඔබ තනිවම යා යුතුයි. එතනට තව කෙනෙක්ගෙන් පිළිතුරු සොයාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ වචන වලින් ධර්මයෙන් අඩක් පැහැදිලි කරනවා. අනිත් අඩ අනිත් කොටස තමන් වචන ඉක්මවා අර භාෂාවක් නොමැති විශ්ව භාෂාව ශ්‍රවණය කරමින් ඉස්සරහට යන්න ඕන. තේරුම් ගන්න දෙයක් නැහැ. තේරුම් වෙන දේවල් හැමදේම අතහරින්න. තේරුම් ගන්න කියලා නෙමෙයි අපි කියන්නේ තේරුම් අතහරින්න. මේ ධර්මය තේරුමක් ඇති ධර්මයක් නෙමෙයි. ඉතින් තේරුමක් ඇති වැඩ කරන්න කැමති කට්ටිය තමයි ඉන්න ඕන මෙයාට. තේරුමක් නැති වැඩ. තේරුමක් ඇති ධර්මයක් නෙමෙයි. තේරෙන එක තමයි ප්‍රශ්නේ. තේරුම් ගන්න එක තමයි ප්‍රශ්නේ කියලා හඳුනගන්න, අවබෝධ කරගන්න ඉඳෙන්ට එන්න ඕන. මම අහන්නේ ගොඩ ගහගත්ත එක නෙමෙයි ප්‍රශ්නේ ජීවිතේ. ඔව්, තේරුම් ගත්ත එක තමයි. අර මිනිස්සයා නරක කෙනෙක් කියලා තේරුම් ගත්ත එක තමයි ගැටීමට හේතුව. මෙයා හොඳ කෙනෙක් කියලා තේරුම් ගත්ත එක තමයි ඇලීමට හේතුව. ප්‍රභේදනය විභජනය කිරීම තමයි ප්‍රශ්නය. උපාදානය තමයි ප්‍රශ්නය. ගැනීම කියන්නේ මොකද්ද? උපාදානය නේද? එවනම් උපාදානය තමයි ගැටලුව. මෙහි ඉන්නේ තේරුම් අත්හරින්න. තේරුමක් නැති බණක් අහලා තේරුම් අත්හරින්න ඕන. ඊට පස්සේ අවසානයේ තේරුමක් නැති ජීවිතයක් ගත කරන්න ඕන. ඒක අනිත් අයට කියා දෙන්න ඕන. ඔය තේරුමක් ඇති ජීවිතයක් මම මෙතෙක් කාලයක් ගත කළා. ඒක තෝර තෝරනේ මං හිටියේ. දැන් මම තේරුමක් නැති ජීවිතයක් ගත කරනවා ඈ. ඒ කියන්නේ මට සත්‍යයක් කියන්නත් බෑ, බුද්ධලේක් කියන්නත් බෑ, ආත්මයක් කියන්නත් බෑ. ගති ලක්ෂණ නෑ මං ළඟ. එතකොට තේරුමක් තියෙනවද? තේරුමක් නෑ. මං ළඟ ඇලීමක් නෑ, ගැටීමක් නෑ, බැඳීමක් නෑ. තේරුමක් තියෙනවද? තේරුමක් නෑ ජීවිතේ. ඔබත් කැමතිද තේරුමක් නැති ජීවිතයකට? රස්තියාදුකාරයෙකුට තේරුමක් තියෙනවා ඒ ජීවිතේ. ඇයි රස්තියාදුකාරයෝ? එතකොට සමාජයේ කිසිම වැඩක් නැති මුජ්ජලයටත් යම් කිසි තේරුමක් තියෙනවා. මේක කිසිම තේරුමක් නෑ. සුභාසුභ කිසිදු තේරුමක් නෑ. ඒ කියන්නේ මොකද? නිරෝධයි. ධර්මයෙන් කියන්නේ නිරෝධයි. නිරෝධ සහගතයි. තේරුමක් ඇති ජීවිතයක් ඇති මිනිස්සෙකින් ලෝකයට හානියක් තියනවද? හානියක් නෑ. තේරුමක් ඇති ජීවිතවලින් තමයි ලෝකයට හානිය. තේරුමක් හදාගන්න උත්සාහ කරන අයගෙන් තමයි ලෝකයට හානි. තේරුම් කරගන්න උත්සාහ කරන අයට තමයි ලෝකේ හානි. පාඩුවේ ඉඳ හිටියා හිවල්ලු දෙන්නේ. ඉතින් නිකන් ඉන්න ගමන් හිතුවා මේ අපිට හරි කම්මැලිනේ, මුකුත් වැඩක් නැහැ, මේ අපි මොකරි සෙල්ලමක් කරමු කිව්වා. දැන් මොකද කරන්නේ සෙල්ලම කියලා. කෝටු කෑල්ලක් අරගෙන කිව්වා. එක හිවලෙක් කියනවා නිතිවල මේ කෝටු කෑල්ල ඔයා කියන්නේ ඔයාගේ කියලා. ඔය ඉතින් මං කියන්නම් එක මගේ කියලා. එතකොට එහෙනම් ලෑස්ති වෙන්න ඉරලා කිව්වා. අර හිවල කිව්වා එහෙනම් හරි මේ කෝටු කෑල්ල මගේ. අනිත් හිවල කිව්වා කම්මන්නේ ඔයා තියාගන්න. එතකොට කියන කෝ සෙල්ලමක් යන්නේ නැහැ නේ. ඒ වගේ මේ රටේ වුණත් යුද්ධයක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි වෙන්නේ නැහැ. මොකක් හරි පුටුවක් හරි පාර්ලිමේන්තුවේ හරි රජකම හරි කියන නිලයක් ආරූඪ කරගෙන නේද පුටුවක් හදලා ඒකට යන්න එක්කෙනෙක් කියන්නේ මේ පුටුව මගේ මේ අවුරුදු 6ට. අතව එක්කෙනෙක් කියන්නේ මේ පුටුව මගේ 6ට. ඈ ඒ වගේ අර පුටුව අර හිවල්ලු දෙන්නේ කෝටු කැල්ල මාරු කර ගන්නවා වගේ ඒ තනතුර මාරු කර ගැනීම සඳහා තමයි. ඉතින් ඒව හිවල්ලුන්ටම අදාළ දේවල් නිසා මිනිස්සුන්ට අදාළ දේවල් නෙමෙයි. අර එක හිවලෙක් හිටියන එතන හොඳ හිවලෙක් අන්නේ වගේ වුණා නම් හරි ඔයගේ තියා තියාගන්න කෙලෙකවා මෙතන ප්‍රශ්නයකට. ඕක නෙමෙයිද වෙලා තියෙන්නේ? මේ මහ පොළොවත් ඒ කෝටු කෑල්ල වගේම ස්වභාව ධර්මයේ දෙයක්. මහ පොළොවත් ඒකයි. දැන් ඒ අපිට පූජ කරත් ඉතින් ඒකට එහෙම දෙයක් වෙන්නේ සම්මුතියෙන් වෙන ඉදහසරක් අපිට එහෙම කරන්නේ නැත්නම් හම්බ වෙන්නේ නැති නිසා. මහ කැලෑවල් නිකන් තිබ්බනම් ඕක කරගන්න පුළුවන්කම තිබ්බා. නමුත් බලන්න ඒවට දැන් තියෙන වටිනකමක් හැදෙන හැටි, අගය හැදෙන හැටි ලෝකේ හරි හරි පුදුම තත්ත්වයක් තියෙනවා. ඒ වගේ තමයි වටිනාකමක් තියෙනවා. මොකද්ද ඒ වටිනාකම කියන එක තන හැදෙන්නේ? වටිනාකමක් නැති තැනකයි මේ වටිනාකම හැදිලා තියෙන්නේ කියලා තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ හිමයි මමෙක් නැති තැනකයි මමෙක් හැදිලා තියෙන්නේ කියලා. මමෙක් නැති තැනකයි මමෙක් හැදිලා තියෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේද මේ ළමෙක් ඇවිල්ලා ඩුබායි වලද කොහෙද ඉඳලා මේ ළමයා කියනවලු කොහොම ගිහිල්ලා බුදුහාමුදුරු ග්‍රීන් වර්ල්ඩ් එකක් හදයි කිව්වලු. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු නැති ලෝකයක් හදයි කිව්වලු. හෑ මිනිස්සු නැති කරනවා කිව්වලු. මම මිනිස්සු විනාශ කරනවා ආයි ග්‍රීන් වර්ල්ඩ් එකක් හදනවා මේක මුකුත් නැහැ මිනිස්සු නැති ලෝකයක් හදයි කිව්වා. මං කිව්වා නෑ පුතේ හැමදාම සත්තු උපදිනවා. ඒකත් එහෙමයි කියලා. ඊටත් වැඩි කාරණයක් එතන පැහැදිලි කරන්න තියෙනවා මම. මේ අපේ හාමුදුරුවෝ කියනවා නේද මේ පුනර්භවය නැති කිරීමයි බුදුදහමේ තේරුම කියලා. ඒ හාමුදුරුවන්ට තේරෙන්නේ නැති කම නිසා, උන්වහන්සේලාගේ නොදැනුවත්කම නිසා, අඥානකම නිසා, මෝඩකම නිසා, මං කිව්වයි කියන්න එපා, තකතිරුකම නිසා කියන කතා. පුනර්භවයක් නැති කරන්න දෙයියනේ මෙතන පුනර්භවය හරි භවය හරි නැති කරන්න මෙතන භවයක් තියෙන්න එපා ඉස්සෙල්ලා. මම අහන්නේ මේ දැන් මෙතන භවයක් තියෙනවද? මෙතන භවයක් නැතිකොට මොකද්ද නැති කරන්නේ? මේ මානසික රැවටීම විතරක් නැති කරන ක්‍රමවේදය මිසක් බුදුහාමුදුරුව පෙන්වා දුන්නේ සංසාරේ ගියත් සංසාරේ නැති වුණා. දැන් මේ ඉස්සරහා ඉඩමක් තියෙනවා. ඉඩම කාගේ හරි අතින් අතට කෝටියක් දෙනෙක්ගේ අතට ගිහිල්ලා ඇති. නමුත් ඒ ඉඩම ගන්න අනුගමනය කරන්නේ ඒ ඉඩමේ ස්වභාවයනේ. මිනිස්සුන්ගේ සංකල්පනේ මාරු වෙලා තියෙන්නේ. ඒ වගේ මේ ජීවී ශක්තිය තිබුණත් පැවතුණත් මෙතන ආත්මයක් නැහැ. මෙතන සතෙක් නැහැ. මෙතන පුජ්‍යලේ නැහැ. දැන් අපි මෙතන කාගහරේ නමක් අපි දාමුකෝ ඈ වික්ටර් මහත්මයා කියලා. දැන් වික්ටර් මහත්මෙක් හිටියද නැහැ. අම්මයි තාත්තයි දෙන්න එක කල්පනා කරලා වී අකුරෙන් අපිට හොඳයි අපි දෙන්න ගිනමටත් ගැළපෙන්නේ නැහැ. අපි මෙයාට වික්ටර් කියලා දාමු. ඊට පස්සේ නේද යා වික්ටර්? ඒ නිසා ලෝක සංඥාවක් මිසක් ලෝක මායාවක් මිසක් එහෙම දෙයක් නැහැ. දැන් කාර් එක කියලා කිව්වහම එතන පිටින් බැලුවහම කාර් එකක් තියෙනවා. කෑලි ගැලුවහම එතන ඇත්තෙම කාර් එකක් නැහැ. ඉතින් ඒකම යථාර්ථය වශයෙන් බැලලා මෙතන කාර් එකක් තියෙනවද? දැන් අපි කියනවා කාර් එකක් තිබුණා. ඕක කාර් එක නැහැ. කාර් එකක් නැහැ. ඒ පෙනුමෙන් අර අර සම්පින්දණයට ධාතු සම්පින්දණයට ආමන්ත්‍රණය කරන නම කාර් එකක් කියලා එකක් නැහැ. මෙතන සත්‍යය කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලේ කියලා දෙයක් නැහැ. ආත්මයක් කියලා දෙයක් නැහැ. රැවටිච්ච මනෝ මුලාව නැති කිරීමයි බුදුහාමුදුරු කරන්නේ. එහෙම නැතුව බුදුහාමුදුරු පුනර්භවයක් නැති කිරීමක් කළා නැහැ. ඒක පැවතුණත් නැතත් ඒක සතෙක් පුජ්‍යලේ නැහැ. පැවතුණත් නැතත් ඒක සතෙක් පුජ්‍යලේක් නැහැ. සතෙක් පුජ්‍යලේ කැඩියට විඳින තැන විදවන තැන ඒකට අවශ්‍ය කරන කර්ම රැස් කරන විදියට නම් එයා යන ගමන තියෙනවා. සතෙක් පුජ්‍යලේක් නොවුනත් ඒ වාහනේ දාන පාරක දාගෙන යන්න පුළුවන්. යනවනේ. සතෙක් පුජ්‍යලේක් නෙමෙයි. කොහට ගියත් එච්චරයි. මෙතනම සත්‍යෙක් පුජ්‍යලේක ආත්මයක් නැහැ. එහෙනම් මේක දැනෙන්නේ මොකද්ද? ඇති කරගත්ත එක. මම අහන්නේ මිරිඟුවේ ජලයේසේ පේනවා. ජලයේ තියෙනවද? ජලය නෑ. එතකොට මොකද්ද එතන තියෙන්නේ? රැවටීම සහ මුලාව. මුලාව නැති වෙච්ච ගමන් ඒක පස්සේ දුවන එක නැති වෙනවා. මේ මුලා වුණු සංඥාවක් මල් ළඟ තිබුණා. මේ චින්තනය මගේ, මේ ආත්මය මගේ කියලා. අන්නේ මුලා වුණු චින්තනය තමයි, චේතනාව තමයි මෙතනින් ඉවත් වෙලා ගියේ, දුර වෙලා ගියේ. ඊට පස්සේ අර චින්තනේ ඔක්කොම තියෙනවා. අර සංඥා සියල්ලම තියෙනවා. මොකද වෙනස? මම මගේ ආත්මය කොට ගැනෙන්නේ නැහැ. මොකද හේතුව අර සංඥාව ඉගිල්ලා ගියා. ඒක අවබෝධය ඇතිවීම තුලින් ඒක ඉගිල්ලෙන්නේ. දැන් අපි මිනිස්සෙක් අපි අඳුරගෙන ඉන්නවා මේ මිනිස්සයා බොහොම භයානක කෙනෙක් කියලා. නැන් නිගමන මටත් සිද්ධ වෙච්ච දෙයක්. අපි බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා කිව්වා, අර ඉන්නේ ඉස්සරහා ඉන්න මිනිස්සයා මේ හිරෙත් ඉඳලා ආපු කෙනෙක් ඉස්සර මිනී මරමක් කරලා එහෙම කියලා මට කිව්වා. මාත් ඊට පස්සේ ළඟින් යනකොටත් මම ඒ ඉස්සරේ අමුතු විදියට බලනවා, මේ මිනිස්සයා එහෙම කෙනෙක්ද කියන අදහසින්. ආයි ඊට පස්සේ ටික දවසක් ඉඳලා මිනිස්සයා ළඟට දැක්කට පස්සේ කියනවා, නෑ නෑ ඒ මං අර හිතාගෙන හිටපු එක නෙවෙයි වෙන කෙනෙක් මෙයා. එදා ඉඳලා තමයි අර මිනිස්සේ දේ මම හරියට බලන්නේ. නැදාර බලන්නේ. ඒ වගේ බලන්න කෙනෙක් ඇති කරන දෘශ්‍යමානයේ කෝණයට අනුව බලන්න ගියාම ඒ ආකාරයේ සංවේදීතාවයක් දැනීමක් අටගන්නේ නැද්ද? වෙනවනේ. හරි ආයි අරක වෙනස් කරපු ගම එහෙනම් කමන්නේ නේ. මන්දල ළඟපාතමනේ. එහෙනම් එහෙනම් හොඳ මිනිස්සෙක්. එහෙනම් හොඳයි. බලන්න ඇති කරන දේ මේකම තමයි පින්නොතුනේ ආත්ම සංඥාවයි. මේ දැල්ල දේවල් එක්ක මොකද කල්පනා කරන්නේ? හිතනවා මගේ ඇස, මගේ කන, මගේ ආසේ මගේ දිව මගේ ශරීරේ මගේ චින්තනය මගේ අදහස් මගේ සංකල්ප මගේ දුක දුකවත් මගේ නෙමෙයි කියලා හිතන්න කැමති නෑ. වෙනේව මගේ කියලා හිතුවත් අඩුම ධර්ම හිතපියක දුකවත් මගේ නෙමෙයි කියලා නේද? ඒක එහෙම හිතන්නේත් නෑ. දුක මගේ නෙමෙයි කියලා හිතන්නේ නෑ. සපත් මගේ දුකත් මගේ නොවන දේවලුත් මගේ නොවන දේවල් ඒකත් මගේ දේවලුත් එන්න බුද්ධිය පටු වෙනවා ගැට ගැහෙනවා අවසානයේ හදවත ගැහෙන මම කියලා. එතකොට මමෙක් නැති තැන මමෙක් කියලා හදාගත්ත දෘෂ්ටියක් හොල්මනක් අවිද්‍යාසහගත බවක් සැරිසරන්න පටන් ගන්නවා. නැති තැන හැදිච්ච ශක්තිය නැති දැන හැදිච්ච ශක්තිය එහෙම නැතුව ස්වභාව ධර්මයේ වෙනස් කිරීමක් බුදුහාමුදුරු කරලා නැහැ. ස්වභාව ධර්මයේ හැටියටම පවතින තැන අවිද්‍යා සහගත සංඥාව ඉවත් කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඒ සංඥාව කොතනක හරි කවදක හරි හැදුනා. ඒ හැදිච්ච නිසා මේ දක්වාම හැමෙලලා තියෙනවා. ඉතින් මේ ලබාගත් උත්තරීතර මනුෂ්‍යාත්ම භාවයේදී මේ අවිද්‍යාවත්මක සංඥාවෙන් තොරව වාසය කරන්නට සුවය ලබන්නට බුදුහාමුදුරුවෝ මඟ හසර පෙන්වා තිබෙනවා. කැමැතිනම් දකිත්වා, අකමැතිනම් නොදකිත්වා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට දැනෙනවා නම් දුක්ඛ සත්‍ය. එහෙමනම් කොහොමද මේ දුක හැදුනේ කියලා තේරුම් අරගන්න නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය තේරුම් කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. දුකද මහණෙනි යමක් අතහරින්න. මම අහන්නේ මෙතන ඔබට දුකක් තියෙනවද මොකක් හරි? දුකක් කියලා එකක් නැත්නම් ගෙදර ගිහිල්ලා ලස්සන නිදාගන්න. දුකක් කියලා එකක් තියෙනවනම් වාඩි වෙලා හදගෙන ඉන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. දුකක් තියෙනවනම් මොකද කරන්න තියෙන්නේ? අත්හරින්න. පවුල වුණත් කමන්නේ දුක නම් අත්හරින්න. දරුවා වුණත් කමන්නේ දුක නම් අත්හරින්න. තමන්ම වුණත් කමන්නේ දුක නම් අත්හරින්න. ඒක කරනවා අනිවාර්යෙන්. ශරීරෙම දුක් හැට වුණාම එහෙම සමහර හාමුදුරුවෝ එහෙමත් කියලා ඇහිලා තියෙන සමහර අයක් කියන හාමුදුරුවනේ අද මැරුණත් සැපයි කියලා කියන්නේ. කියන්නේද? ඒ කියන්නේ ශරීරේ දුක වෙලා තියෙනවා. හැබැයි ඒක ශරීරයෙන් අත්හැරලා ඒකෙන් පැනලා යන්න ඒ හදන උත්සාහයක්. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. මේ මානසිකවත් හරින්න බැරියයි. මානසිකවත් හරින්න. කායිකවත් හරිනව නෙමෙයි. මානසිකවත් හරින්න. මානසිකවත් හැරීම තමයි Tamanට සහනය ඇති කරවන්නේ. සහනය ඇති කරවන්නේ. දැන් මාතුරු කැමතිද නෝනව තමම හිතෙන් අල්ලගෙන ඉන්නවට? එහෙම නැත්නම් නෝනල කැමතිද මහත්යව තමම හිතෙන් අල්ලගෙන ඉන්නවට? මන් දන්න එක පවුලක් තියෙනවා මහත්යව මල. මහත්යට සාතු කර කර කාලයක් හිටියා මහත්යව මල. ඊට පස්සේ මහත්ය කොහෙද උපදින්නේ? හායි නෝන ළඟමයි. නෝනට ඇඳින්න කිටින්න බෑ. ඇයි? ඇඳේ දියලා දඩ කරලා අල්ලගෙන ඉන්නවා. අද්භූතාත්මය. ඊට පස්සේ ඉතින් දන්න කට්ටඩියෝ ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා අරක හරිය ගලවලා ඇණයක් ගහලා උළුස්සෙ හරි කොහේ හරි බැඳලා තමයි අර ඉන්න කෙනාව නැගිටවල තියෙන්නේ. එතකොට බැඳිලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? එතකොට නැති තැන බැඳෙනවා. නැති තැන ඇති කරගන්න. ඇති කරගත්තාම ඒක එහෙම සංඥාවක් බවට, ඒක ඇලීමක් බවට පත් වෙලා, ශක්තියක් බවට පත් වෙලා ඒක පවතී පැවැත්මක් තියෙනවා. ඒ නීතිය වගේ තමයි. හෙල්මට් එක දාන්න ඕනේ කියලා නීතියක් දැම්ම ගමන් හෙල්මට් එක දාන්න ඕනේ. හෙල්මට් දැම තහනම් කියලා නීතියක් දැම්මොත් හෙල්මට් දාගෙන යන කාර්යය වැරදි වෙනවා. තේරෙනවද? දැන් සීට් බෙල්ට් එක දාන්න ඕන කියලා නීතියක් ආවම ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්තම් ඔව්. ඊට පස්සේ එහෙමනම් මේ දාගන්න දේ අනුව තමයි මිනිස්සුගේ වේදනාවල් පහළ වෙන්න පටන් ගන්න. දැන් මේ මේ ඔබේ සංඥාව ඉන්ද්‍රියන් කියන්නේ මෙන්න මේ ටීවී තිරේ වගේ. මේකේ නොයෙකුත් දේවල් පාවෙවි යනවා. වෙනස් වෙවි යනවා. මට නම් පේන්නේ. ඔය පැත්තේ ටීවී එකේ ඉස්සරහා තිරේ ඉන්න කට්ටියට තමයි ඔක පේන්නේ. මට තිරේ මේ මම මේ පැත්තේ ඉන්නේ. ඒ නිසා ඔබටත් ඔය පැත්තේ ඉඳලා ඇති වෙලා නම් ඔබ දිහා බලාගෙන ඔබත් මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තට ඇවිල්ලා ඔය පැත්තම ලඟින් ඉඳි. දැන් ඔබත් ඉන්නේ ඇස ඉදිරියේ නේද? අනිත් පැත්තට යන්න. දැන් ඉන්න පැත්තේ ඉන්නවනේ. දැන් කන ඉදිරියේ ඉන්නවා, ඇස ඉදිරියේ ඉන්නවා, නාසය ඉදිරියේ ඉන්නවා, ටීවී එක වගේ නේ. ටීවී ඉස්සරහා ඉන්නවා වගේම ඉදිරියේ ඉන්නවා, දිව ඉදිරියේ ඉන්නවා, ශරීරය ඉදිරියේ ඉන්නවා, මනස ඉදිරියේ ඉන්නවා. එපා වෙලා නේද අනිත් පැත්තට යන්න. පේන පැත්ත ඔය පැත්ත නะ. මේ පැත්ත නොපෙන්න පැත්ත. ඉතින් මේක මොන විකාශනය වෙනද කියලා මන් දන්නේ නැහැ. මට පේන්නේ නැහැ. මට කිදීන්නේ නැවන්නේ නැහැ. ග්‍රහණය නොවන නිසා. බුදුරජාණන් වහන්සේට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳන් අපි බුදුහාමුදුරුවෝ දිහා බැලුවේ. ඒ නිසා අපිට බුදුන් දකින්න ටිකක් අමාරු වුණා. අපි බුදුහාමුදුරුවන්ගේ පැත්තේ ඉඳන් බලමු. පොඩි කාලේ කුංචිම කාලේ මං හිතලා තියෙනවා පාඩම් බැරි වෙලා හරි ගැහුවොත් අපි ගිහිල්ලා නායක හාමුදුරුව ගැවුවොත් එම බුදු හාමුදුරුව ඉස්සරහා තමයි කියන්නේ. ඉන්න එහෙම ඉන්නක දවසවලට අර දවසක් පේන මට බුදු හාමුදුරුව පේන විදිය නෙමෙයි බුදු හාමුදුරුවන්ගේ පැත්තේ ඉඳන් බැලුවොත් එම මාව කොයි විදියට පේනේද? බුදු හාමුදුරුවන්ගේ පැත්තේ ඉඳන් බැලුවනම් එහෙම කොයි විදියටද පේන්නේ කියලා. ඒ නිසා ඔබත් බුදු හාමුදුරුවන්ගේ පැත්තේ ඉඳන් බලන්න බුදු ගුණේ ඉඳන් බලන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගුණයට ලං වෙන්න ඕනේ. එහෙමනම් බුදුහාමුදුරු දකින්න විදියට දකින්න. ඉතින් බුදුහාමුදුරු කොහොමද අපිව දකින්නේ ලෝකේ දකින්න? අපි දකින්න ක්‍රමය අපි දන්නවනේ. දැන් ඔය පේන්නේ ඒ ක්‍රමය, ඔබ විඳින්නේ ඒ ක්‍රමය. ආයි අමුතු ඉගෙන ගන්න උමනාවක් නැහැ. ඒ තමයි ඔබ දකින්න ක්‍රමය. ඔබ දකින්න ක්‍රමයට වඩා හාත්පසින් හැම පැත්තෙම සර්වාකාරයෙන්ම වෙනස් වෙ නැත්ද බුදු කෙනෙක්ගේ දැක්ම වෙනස්. එහෙනම් ඔය 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 දැක්මට වඩා හාත්පස වෙනස් වූ ක්‍රමයක් හදාගන්න. ඔය දැක්කට වඩා, ඔය දැකීමේ ගුණයට වඩා හැම පැත්තකින්ම වෙනස් ක්‍රමයක් හදාගන්න. තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. වෙන තැන්වල නම් පුංචි බබාලාගේ ඔක්කොම එකින් එක කියා දෙන, එහෙම කියලා හරියන්නේ නැහැ. ඔබත් පිහිනමින් පිහිනන් ඉගෙන ගන්න ඕන. අද උඩ ඉඳන් හැම එකක්ම ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඒ නිසා ඔබේ චින්තනයත් ඔබ වර්ධනය කරමින්, සිතන්න පුරුදු වෙමින්, විමර්ශනය කරමින් ධර්මය අහන්න ඕන. නැත්තම් පිහිනන්නේ මෙහෙමයි මෙහෙමයි කිය කිය හැමදාම ඉන්නෝ පිහිනන්නේ නැහැ. සම්මර්ෂණ ඥානයේ යෙදিলা ඔබේ කාරණයක් හැටියට, ආත්ම අවබෝධයක් හැටියට කරුණු උපදින්න, සමාතුලින් මතු කර ගන්න උත්සාහ කරන්න. හුදෙක් දැනුම වලට පමණක් සීමා වෙන්නේ නැතුව. පාලනය කරන්න දෙයක් නේ. සංවර කරන්න දෙයක් මේකේ නැහැ. අසංවර වෙච්ච දෙයක් මේකේ නැහැ. ඒත් අපි අසංවර වෙච්ච දෙයක් තියෙනවායි කියනවා, සංවර කරන්න උත්සාහ කරනවා. එතන අසංවර වෙන ස්වභාවයක් තියෙනවා. ඒකම තමයි අසංවරය. සංවර කරන්න උත්සාහ කිරීමම තමයි අසංවරය. දැන් ලෝකේ අසංවර වෙලා තියෙන්නේ මොකද? සංවර කරන්න උත්සාහ. ලෝකේ පාලනයක් නැත්තේ ඇයි? දේශ පාලන නිසා. ඒක තමයි ලෝකේ හැටි. ඔබ කරන හැම දෙයක්ම අදාළ වෙන්නේ ලෝකෝත්තරත්වයට නොවේ. ඔබ සිතන හැම දෙයක්ම අදාළ වන්නේ ලෝකෝත්තරත්වයට නොවේ. ඇත්තද නැත්තද? මම කරනවයි කියන තැනින් කෙරෙනවනම්, සිතනවනම්, හතනවනම්, විඳිනවනම්, විඳවනවනම් ඒකක්වත් ලෝකෝත්තර නම් නෙමෙයි. ඒක ලෝකෙනේ, ඒක මගේ ලෝකෙ වැඩ. එහෙමනම් මගේ ලෝකෙ වැඩ අතර හිර වෙන්න දෙයක් මෙතන නෑ. මගේ ලෝකෙ අතර හිර වෙන්න දෙයක් නෑ. මෙතන කරන්න දෙයක් නෑ. කන්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. බලන්න දෙයක් නෑ. සිතුවිලි නැතුව ඇතුව ඉන්න දෙයක් නෑ. ඔබේ දිනසේ ඔබට අත්‍යවශ්‍ය වූ දෙයක් යතුරක් මහරි වටින රොලෝසුවක් හරි මාලයක් හරි නැති වුණා. දැන් ඔබ ඒක සොයනවා. එහි වටිනාකම බොහෝ වුණා, බොහෝ වැඩි නා. මොකද ඔබ කරන්නේ? ගී පෙරලගෙනම සොයන ඔක්කොම බිමට ඇඳලා දාලා හින්දා. මම දන්න එක මහත්මයාගේ මාලයක් වැටිලා වැලි මේ කොච්චරද ප්‍රමාණයක් ඔක්කොම ගොඩ දැම්මා. ටේලර් ගාන ගොඩ දාලා ඒක හෙව්වා. ඒ වගේ ඔබේ මනසත් ඔබට මේ වැටිච්ච වැහිලා තියෙන නිවන, වැහිලා තියෙන නිවන පාද ගන්න මේ අපිට අපි ඉන්න ඕන තැන හොයාගන්න බැරුව අපි අතරමං වුණ, අපි සිටිය යුතු තැන අපි සොයා ගැනීම සඳහා අපි හිතේ තියෙන ගොඩාක් දේවල් ගොඩ දාන්න වෙනවා. අයින් කරන්න වෙනවා. ධර්ම අවබෝධයට පත් වුණාම හරි ෂෝක් කියලා හිතන හැම දෙයක්ම හොඳයි. තියෙනවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. මම එහා පැත්තේ අර පොඩි කුටි කෑල්ලක හිටියේ. ඉස්සල්ලා මුතුන්ට මම ආවේ පස් හෝල්ට් එකක් වගේ පොඩි එකක් හදාගෙන. වටේ තාප්පේකුත් නැහැ. පාරේ ළමයි යනකොට අහනවා, "අම්මේ අර බස් හෝල්ට් එකක්ද?" කියලා අහනවා. "නෑ නෑ පුතේ, පොඩි පන්සලක් එකක්. බස් හෝල්ට් එකක් නෙවෙයි කිව්වා. නෑ තනි කාමරේ නෑ බං හිටව පොඩි කුටිය විතරයි තිබුණේ. මේ ඉඩම එක ගයක් නෑ." අනේ එකම එක ගයක්ද පොද පල්ලෙහා තිබ්බා. අනිත් ඒවා ඔක්කොම කාන්දානවා. දැන් තමයි මේ ඊට පස්සේ තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. බස් හෝල්ට් එකක්. ඒත් හොඳයි, කිසි වරදක් නෑ. ඒක හොඳයි. දැන් මෙහෙම තියෙනවා. මෛත්‍රමණ්ඩලට පින්නතුන් පින් සිදු වෙන්න. මේත් හොඳයි. කවදා හොඳයි? කොහොමත් හොඳයි. එකකින් අදහස් වෙන්නේ මේ ඇති මොකුත් අපි කරන්න ඕනේ නැහැ. මේ අදිෂ්ඨානයක් නැතුව ඔහි පල්ලෙන ගතිය නැහැ. ලදපමණින් සතුට වෙන්නේ. ඒ අයින් කරලා තියෙන්නේ. ලදපමණින් සතුට වෙන්නේ තමයි හැකි පමණ සේවාව කරන්න ඕන ලෝකයට. තමා පරිමයෙන් ලෝකයට සේවාව කරන්න ඕන. ධර්මයේ බෙදා දෙන්න, දහම ලෝකවට සේවා කරන්න ඕන. ගොඩනගන්න ඕන, ඉදි කරන්න ඕන, තමන්ගේ ජීවිතේට පහසුකම් ඇති කරගන්න ඕන, පින්නතුන්ගෙන් නිවාස ගෙවල් දරවල් හදා ගන්න ඕන, යාන වාහන ගන්න ඕන, ඇඳුම් පැළඳුම් ගන්න ඕන, ගිහිදුර ලස්සනට තියා ගන්න ඕන, ඒ හැමදේම කරන්න ඕන. තමන්ගේ දේ වෙන කෙනෙක් කරලා දෙන්නේ නෑ, ඒක තමන්ගේ උත්සාහය මත, නිර්මාණශීලීත්වය මත තියෙන්න ඕන. ඒ හැම දෙයකටම වඩා ඒ ඔක්කොටම කලින් තියෙන්න ඕන මොකද්ද? මානසික සුවතාවය. මානසික සුවතාවය මේ කිසිවක් මට දීපුව නෙමෙයි, මේ ඔක්කොම බුදුහාමුදුරුවන්ට දීපුව, ධර්මයේ වෙනුවෙන් දීපුවා. ධර්මයේ උදෙසාම ඒව දිය කර හරින්නට දීපු දේවල් හැටියටයි මම සලකන්නේ. අර අර ඇඹිලි පිටියේ හිටපු ගොඩේ කොල්ලට මොකක්වත් හම්බ වෙලා නැහැ, ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කවුරුවක්වත් දන්නවනම්. ඒ මේ සියල්ලම බුදුරජාණන් වහන්සේට සහ ධර්මයේ වෙනුවෙන් තියෙන දෙයක්. ඒ ධර්මයේ අයිට මේක දෙන්න ඕන. ඒකෝර ධර්මයේ බාරකාරය හැටියට ඉන්නකොට උන්වහන්සේගෙත් ඒක පරිහරණය බවට පාත්‍ර වෙනවා. එහෙනම් දැන් මේ සිසිලස මම එක විදියකටත්, ඔබ එක විදියකටත් ලබන්නේ. අපි හැමෝම යම්කිසි සුව මට්ටමකට සම්බරව ලබන්නේ. විශේෂයක් නැහැනේ. දැන් ඒකේ පරිපාලකයා කවුරු වුණත් භුක්තිය සමානයි. භුක්තිය සමානයි. ගොඩාක් තියෙනවා අක්කර 10 ගානක් වගා කරන මනුස්සයෙක් බත් පිඟානයි කන්නේ. පොඩි කුඹුරක් හැදුවත් ඒ මනුස්සයෙක් බත් පිඟානයි කන්නේ. එතකොට පැවැත්ම කාගේ? එක හා සමානයි. ලොකු විශේෂයක් නැහැ ඒකේ. වෙනසක් නැහැ. භෞතිකවාදී ක්‍රමයකින් අතහැරීම, ත්‍යාගය තියෙන අතහැරීම. ඔය ත්‍යාගය කියන්නේ අතහැරීම තමයි. නමුත් කවදාවත් මෙතන තියෙන දේ අතනින් තිබ්බයි කියලා අතහැරෙන්නේ නැහැ. මෙතන තියෙන දේ අතනින් තිබ්බයි කියලා අතහැරෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒවා අනුගමනය කරන්නේ ඒ ධර්මතාවයි. ඒකයි වෙනසක් නැහැ. මේ නිවස මේ ධර්මශාලාව අනුගමනය කරන්නේ ඒ ස්වභාවයමයි. ඒක නිසා ඒක කාගවත් නෙමෙයි. පරමාර්ථයෙන් බැලුවහම මේ හැමදේම හිමිකම සහ අහිමිකම කියලා තියෙන්නේ සම්මුතිය තුල. මේ ශරීරය අපිට මේ මමයි කියලා, මේ අයිතිය කියලා හිතා ඉන්න මේක මට අයිතිය නෑ, අනුන්ට අයිතියකුත් නෑ. මේක ස්වභාව ධර්මයේ පැවැත්ම. මේ සිත මට අයිතියකුත් නෑ, අනුන්ට අයිතියකුත් නෑ කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ අපිට? අපිට පුළුවන්කම තියෙන සංසිඳීමක් ඇති කරගන්න. මේ ලෝකේ තියෙන ඔක්කොම මගේ කියලා ගන්න කමක් නැහැ. එක දෙයක් මගේ කියලා ගන්නෙ නැතුව. ඒ තමයි මේ සිත මගේ කියලා ගන්නෙ නැතුව මම පින්නතුන්ට කියනවා, මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මගේ කියලා ගත්තත් ඒ බර අඩුයි. ලෝකේ තියෙන ඔක්කොම මගේ කියලා දේවල් ටික මගේ කියලා ගත්තත් ඒකේ බර අඩුයි. නමුත් මේ ඒකීය ධර්මයක් තියෙන අර ඔක්කොටම වඩා බර. මොකද්ද? මේ සිත මගේ. ඒ නිසා ආනන්දහඳු ලෝකේ තියෙන ඔක්කොම ටික ඒව ගන්නවා වගේ පේනවා. හැබැයි හිත වගේ නෙවෙයි. හිත මගේ නෙවෙයි. මට ඉතින් දුන්නම් මම එපයි කියන්නේ නැහනේ. ඕ කමන්නේ මොකක් හරි. ගුණ වෙච්ච ගේල් ගෙඩිය ඇවිලියක් කුරක් කවන්නේ. ඒක සතුන් ඩාටි දානවා නේද? ඒ නිසා සිත මගේ නෙවෙයි. ඒ නිසා මම මුළු ලෝකෙම ගත්තා. ලෝකේ තියෙන වැඩිම බර අයින් කරලා නම් තියෙන්නේ ප්‍රශ්නයක්. ඔබ තේරුම් අරගෙන නැතුව ඇති මෙතෙක් කාලයක්. ඈ ඔය යාන වාහන වලට වඩා, ඉඩ ගඩන් වලට වඩා, මේ රටට වඩා බරයි මොකද්ද? සිත. මුළු ලෝකෙට වඩා, ලෝක බෝලෙට වඩා බරයි සිත. මුළු ලෝක බෝලෙම ඔබ ගන්න, ඔළුව මත තියාගන්න, සිත බිමින් තියලා, සිත අතහැරලා.
සිතා අල්ලගෙන ඔබ හැරමිටියයි පොල් කට්ටයි විතරක් කරන් හිටියා. දැන් ඔක්කොම අතහැරියාම අපි අවධානයට කියන්නේ හැරමිටියයි පොල් කට්ටයි විතරයි කියන්නේ. යාචකෙක් කියනවනේ. පින්නතුනේ ඒත් ඔබ ලෝකෙ හින ලොකුම බර ඔළුවේ තියාගෙන ඉන්නගෙන බවටපත් වෙනවා. මොකද ඔබ මේ සිත හෙවත් පංච උපාදානස්කන්ධය දරාගෙන ඉන්න නිසා. ඒ නිසා තමයි කිසි බයක් නැතුව ලෝකෙ තියෙන ලොකුම බර බිමින් තියලා මහාලතා පළඳනාව පළඳගෙන විසාකා උපාසිකාවල් බොහොම ලස්සනට රූපස්සිරියාව ඇතුව නේද ගමන් බිමන් ගිහිල්ලා තිනව පැවැත්මක් හදාගෙන තිනේ. ඇයි මුළු ලෝකෙම අල්ලගත්තා ලෝකෙ තියෙන ලොකුම බර බිමින් කියලා තියෙන. ඒ නිසා තමයි මම කෙටියෙන් කියන්නම් මහණෙනි, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අනිත් ඒවා ගැන කතා කරන්න ඕනේ මම කෙටියෙන් කියන්නම්. හකුලුවා කියන්නම් පංච උපාදානස්කන්ධා දුක්ඛ වෙන එක. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් ඒවා දුක් නෙමෙයි මහණෙනි කියන එකත් ඒකේ අදහස් වෙනවා. මම කෙටියෙන්ම කියන්නම් මෙන්න මේකයි කියලා කිව්වහම අනිත් ඒවට වඩා ඒක අන්ඩර්ලයින් කරලා කියන කතාවන් එතන වෙන්නේ. එවර මහණෙනි මේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා මොනවද මහණෙනි? ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඕක විසඳ විසඳ ඉන්න එපා. ඕකට උත්තර හොය හොයා ඉන්න එපා. මෙන්න මේකට උත්තරේ හොයන්න. මේක නැති කරගන්න. මේක නැති කරගත්තන් අර ප්‍රශ්න නෙමෙයි. දැන් මම ඒකනේ මට කවුරුවක්වත් මට කවුරු බනින්නේ බැන්නත් මං කියන්නේ මට කියන්න එපා ඇවිල්ලා කියලා. එහෙනම් වැඩන්නේ බනින්නේ දොස් කියන්නේ. එහෙම කියන්නේ මම කියන ප්‍රථම වැරද්ද බැන්නේ කියලා නෙමෙයි. මට ඇවිල්ලා ඔක කියපු එක. මොකටද මට කිව්වේ? ඒ කියන්න ඕනේ. ඒක යාට අදාළයි. මට බනින්නත් ඕන මිනිස්සු, හොඳ කියන්නත් ඕන මිනිස්සු, කවුරුත් ඒක කියන්න අවශ්‍යතාවය තියෙන බනින අය ආයි හොඳ කියන, හොඳ කියන අය ආයි බනිනවා. මේක මහත්මයෙක් හිටියා. මන් දහම් පොතක් පතක් දුන්න, පොඩි මේකක් දුන්නා. එතුමා හිතලා තියෙනවා මේ හාමුදුරුවෝ තර අනිත් හාමුදුරුවෝ වගේ මේ ප්‍රසිද්ධ වෙන්න හදන හාමුදුරුවෝ ගනේ ඒ වගේ එක්කෙනෙක් කියලා හිතන් ඉන්නවා. ඒ යාගේ සංකල්පය. දැන් කාලයක් ගියාට පස්සේ හිතනවා ඊගනේ මං ඉස්සෙල්ලා හිතාගෙන හිටියේ මෙහිමයි හාමුදුරුවෝ කියලා. මම කිව්වා මම ඒක දැක්ක, මට ඒක දැනුණා. මම ඉතින් ඒ ගැන මොකුත් කතා කරේ නැහැ. ඔබතුමා මේක දවසක තේරුම් ගනීවි කියන අදහස. ඒක මේ මනසනේ තියෙන්නේ නේද? උපාදානේ නොකරන ගුණය. එතකොට ස්වාමීන් වහන්සේගේ නම මේ වෙනවා කියන්නේ ඒ නම මතින්, ඒ හඬින්, ඒ බපොල්ලකින් නෙමෙයි බණ ටික යන්නේ. ඒ නිසා ඉතින් මේ නම කවුරුත් දැනගන්න කොන කරනවා එන පිටක් නැහනේ. එහෙම හැරෙන්නේ ඒ නමේ අයිතිකාරයෙක් නැහැ. මට නමක් නැහැ ඇත්ත වශයෙන්ම. මම නිර්නාමික පුජ්‍යලෙයි. පුජ්‍යලෙයි කිව්වොත් අරදී නිර්නාමික වුණොත් පුජ්‍යලෙයි නෙමෙයිනේ. ඔව් නිර්නාමික පුජ්‍යලෙයි නෙමෙයි. බත් නිර්නාමික වන්න ලෝකෙ පළමු වතාවට නිර්නාමික වූ පුජ්‍යලා කියන නම අපි වාචික කරමුකෝ. තැන්තා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ ශාසන ධර්මයේ නිර්නාමික වූ තැන්තා පැහැදිලි කරලා තියෙනවා. මොන සූත්‍රයේද? ධම්ම චක්කවර්තන සූත්‍රයේදී තමයි පළවෙනි ලෝකයේ බුදුරජාණන් වහන්සේට පස්සේ නිර්නාමික වූ පුජ්‍යලා වන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ. දෙරණනේ මං කියව එක දෝෂ සහිත නම් ඔනොතනින් තේරුම් ගන්න පුළුවන්. ලෝකේ නිර්නාමික පුජ්‍යලයා. දැන් කොණ්ඩඤ්ඤ නොවේ. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි නිර්නාමික වූවා. ඒ ඔබත් නිර්නාමික විය යුතුයි. එහෙමේ යන්න ඕනේ නැහැ. මේක පැහැදිලිවම නුවණ යොදලා ඉවරලා තමන්ගේ අවසාන දෘෂ්ටියත් අහකට දාන සැනින්ම ස්වභාව ධර්මයේ තුලින්ම ධර්මයේ පහළ වෙනවා. දේශනා ශ්‍රවණය කරද්දිම තමයි ඒ සම්මර්ෂණය කරද්දිම තමයි ශාසන ඉතිහාසයේ හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙන්නේ. ඕන මේ පොත් බලන්න, ත්‍රිපිටක ඕන පෙරලල ඕන සූත්‍රය බලන්න. මේ සූත්‍රය අසද්දි මේ අය නිවන් දැක්ක කියනවා මිස, අර ධානයට ගිහිල්ලා අකින්චානං ඡායනකට ගිහිල්ලා නේව සංඥාන ආසඤ්ඤායතනට ගිහිල්ලා ආයිපස්සට ඇවිල්ලා ඒ ජීර් ගහගා හිටියේ නෑ. මේ බණහන්ද නෑ, මේ කවුද මේ මොඩ කතා මේවට එකතු කරේ? පසු කාලීන ශාසන ද්‍රෝහි, ශාසන ද්‍රෝහි, ශාසනය විනාශ කළා. ඊට පස්සේ කෑලි අඩුවෙන් දෙනවා. අර පොඩි ළමයින්ට තියෙනවනේ අර ලංකාව හදන්න කියලා ප්ලේට්, ඔක වඳුරෙක් හදන්න තියෙන කෑලි, ලංකාව හදන්න තියෙන කෑලි ටික කවලම් කරනවා. හරිද? කවලම් කරලා ඉවරලා දෙනවා. ළමයා හදනවා හදනවා හදනවා, ලංකාව හැදෙන්නෙත් නෑ, වඳුර හැදෙන්නෙත් නෑ. ඒකට හේතුව කෑලි දෙකට මාරු වෙලා ගිහිල්ලා. ඒ නිසා Hindu ධර්ම හොයාගන්නත් බැරි වුණාම, බුදු දහම හොයාගන්නත් බැරි වුණාම මොකද වෙන්නේ? අපි නිකන් Hinduත් නෙමෙයි, බෞද්ධත් නෙමෙයි. ඒක නෙමෙයිද වෙලාදී? ඒක Hindu නයි, කො Hindu කියලා හොයාගන්න ඕන. ඒක ඒ විදිහට ඉන්න ඕන. ඒක බෞද්ධත් නෙමෙයි, Hinduත් නෙමෙයි වගේ කවලම් වෙනවා. කවලම් වෙච්ච ගමන් ඉතින් යාට කවදාවත් ලංකාව හදාගන්න බෑ. අඩුම තරමේ හනුම හදාගන්නත් බැරි වෙනවා. එනිසා ගොඩකින් නෙමෙයි, තාම මේ අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් නිසා පින්නතුන්ට මේක පැහැදිලිව තේරුම් කරගන්න අවකාශය තියෙනවා. සම්මර්ෂණය කරලා තේරුම් ගන්න, වටහා ගන්න උත්සාහ කරන්න තමන්ට මේක තේරෙයි. හැබැයි මේක විමසන්නේ නැති කෙනෙකුට මේක වෙන්නේ නැහැ. මේ හැමෝටම දෙනෝ ලී කෑලි දෙකක්. ගිනි අවුලවා ගන්න කියන ඔය ලී කෑලි දෙකෙන් එක්කෙනෙක් ගිනි ඇකි ඔය නිකන් ලී දෙක මෙහෙම අර මොනවද මේ ලී කෑලි දෙල්ලම වගේ ගහ ගහ ඉන්නේ. තව එක්කෙනෙක් ඔක හැරමිදියට තියාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඔක පස්සේ ගිනි අවුලවා ගන්නවා කියලා තියාන. ඒක කරන්නේ නැද්ද? මේ හැමෝටම දෙනෝ ලී කෑලි දෙක දෙක දෙනෝ, ඔකෙන් ගිනි අවුලවා ගන්නවා. සමහර කට්ටිය ඔක බෑග් එකේ දාගෙන අනිත් අය ගිනි අවුලවා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා නමුත් මේ කවුරු හරි කෙනෙක් හරියට ක්‍රියාත්මක වෙලා ඒ පිළිබඳව දිගින් දිගට යෙදුනොත් ඒ ධර්මයේ අර්ගිනි අවුලවා ගන්නා සේම ධර්මය අවබෝධ කරගන්න. ඔය ධර්ම අවබෝධය කරගත්ත කෙනකින් තව මේ ඉන්නවනේ ආසියක් අවබෝධයට පත් වෙච්ච එයාගෙන් අහලා බලන්න ඒගොල්ලෝ කොහොමද ඒ අවබෝධයට ආවේ කියලා. කල්යාණ මිත්‍ර ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ශ්‍රවණය සහ සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්ති අවබෝධය ඇති වෙනකම් පුදුමාකාර විදියට උනන්දුවක් ඕනකම. හිතට එන එක එක දේවල්. එතකොට අහන්න ඕන, මම්මලොත් ඕකුන් අද මැරෙයිද? ළමයි හරි නිසා, මොනුගුරෝ හරි නිසා කියලා හිත නතර වෙනවා නම් අහන්න ඕන, මං දැම්මලොත් ඔය හාදියෝ ටික මැරෙයිද මං වෙනුවේ? ඒකත් නැත්තම් මේ ඔය වැඩ ටික අත්හරීද? අතරනවද? දැන් අම්මලගේ මගාරින්නේ ගොඩක් වෙලාවට අනේ මොන පුරා බලා ගන්න කෙනෙක් නැහැ. ගෙදර මුරට ඉන්න කෙනෙක් නැහැ මේකේ තියෙන හට්ටි වලන් ටික අරයි අයයි කියලා. ඒ නිසා බනහන්නේ විදියක් නැහැ හාමුදුරු. ගෙදර මුර මලොත් අද? ගේ මුර වෙන්නේ නැද්ද? ආගයට කරු. ඒ නිසා හිතට අනිවාර්යෙන් කියන්න ඕන මේ බැඳීම් වල මෙහෙමයි. නෝනට මහත්යට බැඳලා තිබුණත් හදවතින්ම ගැඹුරින් මේවත් හරින්න මේකෙනුත් අර අත්හැරීම කියන එකේ සරුව සම්පූර්ණයෙන් අත්හරින්න උවමනා වෙන්නේ නැහැ. 100%-50%-කට වැඩි ප්‍රතිශතයක් මේ ලෝකේ හැම දෙයකින්ම අත්හැරීමක් තියෙන්න ඕන මානසිකව. ඒ කියන්නේ 55, 60, 60, 75. ඒ නිසා මම මගේ මනස තුල මම දකිනවා 75%ක විතර අත්හැරීමක් තියෙනවා මල ළඟ. 125ක් විතර අල්ලගෙන තියෙනවා. එතකොට මම බර පහටද? ලෝකෝත්තර පැත්තට. මම 75ක් බරයි ලෝකෝත්තර. 125 මාව ගෙනියන්න පුළුවන් කමක් නැහැ කොහටවත්. ඈ 3-2 බලය තියෙදි පරාජය කරන්න බෑ. ඉතින් ඒ නිසා සතර පාටි ගෙනියන්න බෑ, දුක විදියට ගෙනියන්න බෑ. පාපයකට ධර්මයකට සිත යොමු කරගන්න පුළුවන් කම නෑ. එම් තියෙන ස්වභාවය එහෙමනම් පෘතග්ජනෙක් කියලා කියන්නේ එයාට සිත හරියට පැහැදිලිව පේන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ජලයට මඩ දිය වෙලා තියෙනවා වගේ. එයාට හරියට පේන්නේ. ඒක උදා අපි ධර්මයට ළඟා වෙනවා කියලා කියන්නේ හිත පැහැදිලිව දකින කෙනෙක්. ඒ සිතේ බොරගතිය දකින්නේ කැමති නැති කෙනෙක්. ඒ සිතේ පිවිතුරු බව, පිරිසුදු බව දකින්නම කැමති වෙන කෙනෙක් බවට පත් වෙනවා. චිත්ත පාරිශුද්ධත්වය අපේක්ෂා කරන කෙනෙක් බවට පත් ඊට පස්සේ අපි මොනවද කරන්නේ? ඊට පස්සේ මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් මේ ස්වභාවිකව සද්ද ඇහෙනවා. මේ සද්ද ඇහෙන්න ඕනේ නැහැ කියලා හිතුණොත් එහෙම. එයාට පුදුම ප්‍රශ්නයක් වෙන්නේ මේ සද්ද නතර කරන්න කියන්නේ. දැන් අපි එක හාමුදුරු කෙනෙක් කියන සද්ද නතර කරන්න කියලා ඉවරලා උන්වහන්සේ කරපු වැඩක් තමයි බුදු කුටියක් තිබුණා. ඕකේ බුදු පිළිම අයින් කළා. බුදු කුළුම අයින් කළ ඉවරලා එයා ඇතුළට ගිහිල්ලා දරවහගත්තා. ඊට පස්සේ හුස්ම ගන්න බෑ. ඊට පස්සේ අයින් කරලා එළියට ආවා. ඇවිල්ලා ඉවරලා ඒක රවුමක් විදලා ඉවර වෙලා එළියේ ඉඳලා බටයක් ගෙනල්ලා ඉවරලා පොඩි අර කම්පියුටර් ෆෑන් එකක් දාලා ඇතුළට හුලං එන්න හැදුවා. කියන්නේ සද්ද හුලන්න බැරුව. එතකොට මානසික පීඩාව තියෙනවා. දැන් එක්සර තිබුණා මේ අපිත් මාත්‍ය භාවනාව කළා. අනිත්‍ය භාවනාව. අනිත්‍ය භාවනාව කියලා ඒගොල්ලෝ දෙන අනිත්‍ය විදිහේ භාවනාවක් තියෙනවා. ඒ දෙන්නේ අනිත්‍ය භාවනාව කියලා කෙනෙක් රැවටෙන්න පුළුවන්. මොකක්ද දෙන්නේ? මේ සිතුවිලි පහළ වෙනකොට අනිත්‍යයි කියලා වයින් කරනවා. ආයි මොකක් කරන්නේ? අනිත්‍යයි කියලා ඔහොම අයින් කර කර අයින් කරගෙන අයින් ඔක්කොම අර ප්‍රතික්ෂේප කරනවා. ඕම ගිහිල්ලා 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 වටපිටාවෙ ඉන්න අය ප්‍රතික්ෂේප කරනවා. හෑ පාර යන මිනිස්සේ කෙරුවොත් එයත් ප්‍රතික්ෂේප කරනවා. ඕම ගිහිල්ලා ඉවරලා අවසානයේ යාව අමුතුම මිනිස්සෙක් බවට පත් වෙනවා. සමාජගත කරන්න බැරි පුජ්‍යලෙක් බවට පත් වෙනවා. කන්ට්‍රෝල් එක ඉක්මවා ගියොත් එන්න. ඉතින් මොක මම කාලයක් කරගෙන යද්දි මම තේරුම් ගත්තා මේක නම් වැඩේ පොට වරදින පැත්තක් කියලා. ඉතින් අපි මේ භාවනා ක්‍රමෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා මටත් ওই පටු ක්‍රම, සරල ක්‍රම මොනවා හරි හදලා මේ ඇත්තොන්ට තේරෙන්නේ නැහැ මේ ඇත්ත මොඩයි කියලා ඔය වම දකුණ හරි මොන මොනවා හරි පොඩි පොඩි සිම්පල් ක්‍රමවේදයක් දාලා උඩට ගන්න, පල්ලෙහාට ගන්න, එහෙම නැත්නම් අල්ල දිහා බලන් ඉන්න, නාහේ දිහා බලන් ඉන්න, මෙතන ඉඳන් හුස්ම බඩට එනකන් යන්න, බඩේ ඉඳන් එළියට එන්න නේද? ඒ 1 2 3 කියලා ගණන් කරන්ඩ නැත්නම් නේද? මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ තව තවත් ගිල්ලවන්න. ඒ මම නිදුක් වෙම්මා, මම නිදුක් වෙන්නේ නැමේ ඕන මම මැරෙන්න. නේ මර මම මැරෙම්වා කියලා කියන්න. මම නිදුක් වෙම්මා නෙවෙයි මම මැරෙම්වා කියලා භාවනා කරන්න ඕනේ. මේ මම නිදුක් වෙම්මා. හාමුදුරනේ මෙතන මම මැරෙන්න ඕන කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වය. ඒකේ අදහස් කරන්නේ මොකද්ද? භවයෙන් නිදහස් වේවා කියන එක නේද? මේ මම නිදුක් වෙම්මා කියලා කියන්නේ ඒකේ. මම නිරෝගී වෙම්මා කියලා කියන්නේ මේ මම මැරෙන්නයි යෝන. දැන් එතන තියෙන්නේ මේ භවයෙන් නිදහස් වෙන්න. එතකොට හරි. මම මැරිලා. එතකොට සම්බුද්ධ වචනය හරියට අපි තේරුම් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වු මෛත්‍රිය වඩන්නේ නැහැ අද අපේ අය. අර Hindu ආගමේ තිබුණු මෛත්‍රිය ටික තමයි වඩන්නේ. දිග සත්තුද, ළඟ සත්තුද, උපදින සත්තුද, උපදින් නැතු ඉන්න සත්තුද, ඒගොල්ලන්ට උවමනා වුණා හැම සතෙකුටම මෛත්‍රීසිත වතුරවන්න ඕන කියලා මේ සතා විසින් අර හැම සතාටම කරුණාව දක්වන්න ඕන කියලා ඔය හදාගත්ත නිගණ්ඨ ධාමයේම කට්ටිය. ඒක ඔක්කොම දාගෙන දුන බුදුහාමුදුරුත් ඒ ටික ඔක්කොම පිළිවෙලට කියාගෙන ඇවිල්ලා පැහැදිලි කළා මහණෙනි. මෙත්තාය වික්ඛවේ චේතෝ විමුක්තියා. මහණෙනි මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට මිසක් චේතනා කර්ම හදාගෙන එක එක සතා මතක් කර කර ඉන්න එක නෙමෙයි. දිග සතා මතක් වෙනකොට මොකද තියෙන්නේ? ඒ චේතනා කොට සතා, සිය උපදින සතා, විපුදුන්න ඉන්න සත්තු, ඒ චේතනානේ. මහණෙනි ඔය චේතනා ගැට ගහ ගහ ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. චේතෝ විමුක්ති මෙත්තාය මෛත්‍රී. මෛත්‍රිය කියන්නේ මහණෙනි භික්ඛවේ මහණෙනි චේතෝ විමුක්තිය. ඔය භික්ඛවේ කියලා කියන්නේ සසරින් නිදහස් වෙන්න කැමති කියන අයට. සසරින් කැමති නිදහස් වෙන්න කැමති මිනිසුනේ මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට. ඔය භික්ඛවේ කිව්වහම අපේ කියන්නේ හාමුදුරුවන්ට කියලා. හාමුදුරුවන්ට නෙමෙයි, නිදහස් වෙන්න කැමති ඕනම කෙනෙක් භික්ඛවේ. මේ ලෝකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙකුට, මේ දුකෙන් නිදහස් වෙන්න කැමති ඕනම කෙනෙකුට භික්ඛවේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය වඩන්න කියනවා ආසේවිතා භාවිතා. හැබැයි චේතනාවත් තුල ඉඳලා වඩන්න එපා. දැන් අවබෝධ කරගත්තායිට ඔන්න වඩන්න කොහොමද කියලා අහනවනේ ගොඩක් තැන්වල නිතරම. මෙතන ඉඳලා මම මොකද්ද කරන්න ඕන කියලා? චේතෝ විමුක්තිය වඩන්න. හැබැයි මතක තියාගන්න චේතනාවකද ඉන්නේ කියලා හොඳට සැලකිලිමත් වෙන්න. දැන් සමහර වෙලාවට සීරුවෙන් ඉන්න කියලා කිව්වම කට්ටිය පාසුවෙන් ඉන්නවනේ. ළඟට ගිහලා සර් තමයි කෝට්ටෙන් අහන, ඔය සීරුවෙන්ද? ඔව් සර්, සීරුවෙන් ඉන්නේ. සීරුවෙන් ඉන්නේ කියලා ඉතින් සීරුවෙන් හදන්න ඕනේ. ඒ නිසා තමන් ඉන්න ඉරියව්ව ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕන. තමන් ඉන්නේ චේතනාවකද නැද්ද කියන එක. පළවෙනි ධර්ම අවබෝධය ඇති කරගන්න අපහසුයි. ඒක තමයි ගොඩාක් ලොකු වටිනම දේ. ඒ කියන්නේ මහා සාගරයේ ඉඳලා ගොඩ බිමකට එනවා. ගොඩ බිමකට ආවට පස්සේ දැන් නම් ඉතින් ගහක තියෙන ගෙඩියක් හරි ගාලා ජීවත් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි ගොඩ බිමකට ආව මිනිස්සෙකුට රස්සාවක් හොයාගෙන ඉඩමක් අරගෙන ගෙයක් හදන කලේසි වැඩක්ද? සමහරලාට මහා සාගරයේ දුක් විඳ වගේම දුක විඳින්න වෙනවා. හැදෙන්නේ ගෙයක් හදාගත්තත් ආයි ආයි අපේ මිනිස්සු ඒ ගෙදර ඉන්නේ වෙන්නේ රාත්‍රී කාලේ විතරයි. දවල් තිස්සේ මොකද වෙන්නේ? කොයි හරි කම්මලක හරි ආයතනයක හරි කොයි බහරි සේවය කරන්න වෙනවා. ආයි ඒ ගෙදර ඉන්න එක අභියෝගයක් ඊට වඩා. හදාගත්ත ගෙදරට වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ නේ කියලා ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඒ ගෙදර වාසය කිරීමටත් වඩා අභියෝගයක්. ඒක සුවේ ලැබීම ඉරතඩා අභියෝගයක්. ඒ නිසා ඉස්සරහට යන පළවෙනිම කාරණේ අපි දකින්නේ ගහගහරි ගෙඩියක් කඩාගෙන ඉන්න මේ ඇත්ත ගොඩට ඇවිල්ලා ඉන්න ඕන සතර අපායන් නිදහස් වෙන තැනට ඇවිල්ලා ඉන්න ඕන. මගේ අපේක්ෂාව එච්චරයි. ආයේ එතෙන් එහා මම බලන්නේ. අර ජීවිත ආරක්ෂක නිලධාරීන් ඉන්නෝනේ, වෙරළ ආරක්ෂක අය. ඒගොල්ලන්ගේ අදහස මොකද්ද? දියේ ගිලෙන කෙනා ගොඩද ගෙනල්ලා දානවා. ගැනලා දාලා මූලික ප්‍රතිකර්ම ටික වතුර ටික අයින් කරලා ඉවරලා එයාගේ ඇඟේ පෙවිල තිබුණොත් අයින් කරලා ඉවරලා එයා බාර දෙනවා රෝහලකට හරි කාට හරි. එතනින් එයාගේ කාර්යය ඉවරයි. ඊට පස්සේ එතන ඉඳලා මේ මිනිස්සුර හුස්ම ගන්න පුළුවන් නම්, සිහිය තියෙනවා නම්, කල්පනා තියෙනවා නම්, මේ මිනිස්සු වෙදකන් ටික අර ගන්න ඕන, බිල් ටික ගෙවහ ගන්න ඕන, ගෙදර යන්න ඕන, වැඩ කර ගන්න ඕන. ඒ නිසා අපිට අපි මගේ රාජකාරිය වෙරළා ඉන්නේ ඉඳලා මේ දියේ ගිලෙන කෙනාව ගොඩට ගෙනල්ලා දාලි වෙරලා යන්තම් හුස්ම ගන්න පුළුවන් මට්ටමට හදලා ඉවරලා තමන් පැඩේ තියෙන ඉඳන් බෙහෙත් ටික අරගෙන කරගන්න කියලා කරලා අතහරනවා. මට ඒ ඇති. ඒ හොඳටම ඇති. ඒක නෙමෙයිද වටින්නේ? එතන ඉඳලා තමන් දෙපයින් ශක්තිමත් වෙන්න බෑ. හැමදේම කරන්න බෑනේ. දැන් අම්මලා තාත්තලාට දිගට දිගට පෝෂණය කරන්න පුළුවන්. එහෙම බෑනේ දරුවාට. දාත දෙපය හැදුවාම, ඉන්ද්‍රියන් හැදුවාම ඒගොල්ලෝ එකේ තමන්ගේ කුසලතාවය අනුව, තමන්ගේ ශක්තිය අනුව තමන් දියුණු වෙන්න ඕන. සංවර්ධනය වෙන්න ඕන. එහෙම නැතුව ඒක හැමදාම තව කෙනකින් තව කෙනෙක්ව යටෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. සේවාවක් තියෙන්න ඕන. දැන් මට හම්බ වෙන දේවල් තියෙනවා. මං හිතන්නේ මට පිනට හම්බ වෙනවා කියලා. මං හිතන්නේ ප්‍රතිඋපකාර හම්බ වෙනවා කියලා. එහෙම හිතුව වරදක් තියෙනවද? ඒක කිසි වරදක් නැහැ. මට සත පහකට පිනට මම ඉස්සර බෝඩ් එකක් උද්ඝාතනය කරන පිනට සත පහක් අත් වෙපා කියලා. ඒ පිනට? පිනට එපා. ප්‍රතිඋපකාර. සාමින වහන්සේ සේවයක් කරනවා. සාමින වහන්සේ මුදලින් අගය කරන්න බැරි සේවයක් ලෝකෙට දෙනවා, මිනිස්යන්ට දෙනවා. රක්ෂණයකින් කරගන්න බැරි වෙලද? දැන් වාහනයක රක්ෂණයක් කරන්න ගියාම කීයද? මේ ලක්ෂයකට ආසන්න ගාණක් ගියවන අවුරුද්දට. නේ? වාහන පාවිච්චි කරන අය දන්නවා. එතකොට හාමුදුරන්ට දීලා තියෙනවද ලක්ෂයක් කියලා රක්ෂණයක් බැලුවා? එච්චර දීලා නැහැ. ඒ නිසා එක අතින් බලනකොට ඒක හොඳයි. පස්සේ බලනකොට වාහනයකට දෙන්න වෙන ඊටවඩා ගාණක්. මේ රක්ෂණ ගාණ. මේක ලයිෆ් ඉන්ෂුරන්ස් නෙමෙයි, මේක සංසාරේ ඉන්ෂුරන්ස්. ඈ අවුරුද්දක් නෙවෙයි සංසාරේ. මේක ඉතින් කියන්න බෑ. ඒක අවබෝධ කරගත්ත අපේ දරුවෝ, අපේ පින්වත් මහතුරු, මේ මහත්මයලා පින්නතුන් කියන දේක් තමයි සාහිණාස. ඒක අපිට තියෙනවා නම් අපි මුළු සියල්ලම දුන්නත් ඒක ඉවරයක් කරන්න පුළුවන්කම නෑ සාහිණාස. අපි මුළු ජීවිතේම හම්බ කරන දේ දුන්නත් ඔබ වහන්සේට ඒක නිමක් කරන්න බෑ. ඒක වටිනකම කියන්න බෑ. ඒකෙන් ගණන් හදන්න බෑ. ඒ නිසා මම පින්නට මේවා කරන්න ඕනේ. පින් කන්න පින්නට කන්න ඕනේද? නෑ. ඉතින් අපිට පුළුවන් නම් දායකයට හිතෙන මට්ටමට හිතා ගන්න පුළුවන් වෙලා තියෙනවා නම් ස්වාමින් වහන්සේට අපි ණයයි කියන මට්ටම අපි දිනා ගන්න පුළුවන් නම් අන්න නියම වික්ෂුප්තය නේද? හාමුදුරුවෝ ණයයි ගිහියන්ට කියන එක අදහස නෙමෙයි. ගිහියන්ට හිතෙන මට්ටමට අපිට සේවයක් කරන්න පුළුවන් නම් හාමුදුරුවන්ට අපි ණයයි කියලා හිතෙන මට්ටමට හිතන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. එහෙම ණයයි කියලා එකක් නැහැ. අපි මේ ශාසන ධර්මයේ ලැබුවා. අපි මේ ශාසනයට සේවය කරනකොට අපි ධර්මයට ණයවත් කාටවත් ණයවත් නෑ. ඒ නිසා අපි මේ ආයතනයෙන් ලබා දෙන්නේ ධර්මය. දැන් මගේ ඥාතීන්ට උනත් මම ලබා දෙන්න ඕන ධර්මය. කාට උනත් දෙන්න ඕන ධර්ම අවබෝධය කරගන්න. ධර්ම අවබෝධය කරගත්තොත් මොකද වෙන්නේ? සියල්ලම තියෙනවා. සියලු ධනෙ තියෙනවා නේද? ඒකයි කටයුතු. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් අනිත් කෙනාට දෙන්න උත්සාහ කරගන්න ඕන ධර්මයෙන්ම. දැන් මේ ස්වාමීන් වහන්සේට යම් යම් දේවල් පූජා කරන්නේ ඒ හැමදේම ධර්මය උදෙසා. ආයි ප්‍රතිචක්‍රීයකරණේ වෙන නිසා ධර්මය උදෙසා ඒක මේ වෙන නිසා. ඒ නිසා අපි යම් කිසි ඥාතිත්වයක් තියෙනවා නම් පුත්‍රයෙකුට වේවා දරුවෙකුට වේවා හිත අපි දෙන්න ඕන මොකද්ද? අපි ගොඩක් ආදරේ නะ ධර්මය දෙන්න ඕන. මගේ හිඟන්නේ කොටත් එහෙම කරා දවසක්. හැම වතාවෙම දෙනව මල්ලක් හදලා. එහෙම දිගටම දෙනව ලොකු මල්ලක් හදලා දෙන නිසා මාසෙකට සැරයක් එනවා. මම එක වතාවක යාචකයට කිව්වා මං තමුන්නාන්සේට අද හත පහක්වත් දෙන්නේ නැහැ. මුකුත් දෙන්නේ නැහැ. එනවා කියලා අඳගහගෙන ගිහිල්ලා අර අමුත්තන් හම්බෙන්න ස්ථානයක් හරි ගස්සලා දිනවා. එදෙන් දැයිල මම විනාඩි 45ක් ඒ මනුස්සයට බණ කිව්වා. මං කියන දේ හොඳට අහගෙන ඉන්නවා කියලා ඉවරලා කියෙව්වා. ඒ මනුස්සයා කියපු දේ තමයි හාමුදුරනේ ඔබ වහන්සේ හැමදාම දුන්නු දේවල් මාසයක් යනකොට ජීර්ණය වෙලා ඔක්කොම ඉවර වුණා. එහෙත් අද දුන්නු දේ ජීවිතේ පුරාම ජීර්ණය වෙන්නේ නැහැ, ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ජීර්ණය කරලා ඉවර කරන්න බැරි දෙයක් ඔබ දන් දෙන්න. ඔබ ලබන්න මොකද්ද? ධර්මය දෙන්න. ඔබ හිතනවා නම් ඔබේ කවුරු හරි දුප්පත් දරුවෙක් හරි ඥාතියෙක් හරි කාට හරි අනේ මෙයාට පෝසත් කරවන්න ඕන කියලා. පෝසත් කරවන්න ඕන මොකෙන්ද? ධර්මයෙන්. ඒ නිසා මම බණ අහනවා නම් ඕන කෙනෙකුට CD දෙනවා, පොත් දෙනවා, රේඩියෝ අරන් දෙනවා, ඕන දෙයක් කරනවා. රුපියල් සතවලින් මිනිස්සු පෝසත් කරවල වැඩක් වෙන්නේ නෑ. ගහක් යට හිටියම මොකෝ ප්‍රශ්නයක් නෑ. ගහක් යට මො මේ ගහ කොච්චර මේ ලස්සන රටද මේ මේ රටේ ගහක් යට ඉන්න පුළුවන් ගහක් යට හිටියත් ඒක දුප්පත් නෝනේ එහෙමනම් මේ ලෝකේ දුගී ගම නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයට මිසක් ධනයට නොවේ දුගී ගම නැති කරන්න පුළුවන් ධර්මයට මිසක් මුදල් වලට නොවේ මදිකමෙන් පෙළෙනවා නම් කොච්චර තිබුණත් එයා දුගියෙක් නෙමෙයි දුගියෙක් මදිකමෙන් පෙළෙනවා නම් දුගියෙක් මදිකමෙන් පෙළෙන්නේ නැත්තම් ගහක් යට හරි වාඩි වෙලා මුලයක් ගහගෙන ඉන්නවා එයා දුගියෙක්ද එයා දුගියෙක් නෙමෙයි අපෝසිතෙක් එනිසා ගහක් යට ඉරිච්ච රෙදි කඩක් ඇඳගෙන පෝසතෙක් වෙන්න පුළුවන්. ඒක තමයි පෝසත්කම. ඒ පෝසත්කමින් නැකිදින කෙනා එයා දන්නවා මහා මංගල සූත්‍රයට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න. නැත්තම් අර ධර්මයේ යාතුල නැත්තම් එයා ලද්දන් ලද්දන් විනාශේති. ලද ලද දේ විනාශ කරනවා. ඒ නිසා ඔය නොහික් මොනු ජීවිතේ හදාගත්තේ නැති දරුවන්ට අම්මල සමහර කට්ටිය ඉන්නෝ ඔහේ සලකනෝ කවුද හැදෙනවද කවුරු නෑ මේ මාළමේ පැත්තේ ඉන්න එක අම්ම කෙනෙක් හිඟා කරනවා හිඟා ගෑවම ඇන්දාවට ළමයා ඇවිල්ලා කුඩු කාර්යය හොරකම් අරට ඇදගෙන යනවා ඒ ළමයාට හැමදාම සිඟා කරලා අර ළමයාට සල්ලි දෙනවා මොකද වෙන්නේ අර ළමයා හැමදාම අම්මගේ සල්ලි අරන් ගිහලා කුඩු ගහනවා සිගරට් බොනවා අරක්කු බොනවා එතකොට මොකද වෙන්නේ සල්ලි දුන්නට පළක් වෙනවද දවසකට දහස් ගාණක් හොයනවලු ඒ යාචක අම්මා ඒක අරගෙන ගිහිල්ලා අර මිනිස්සු කුඩු ගන්නවා එහෙමනම් අපි ධර්මයෙන් මිස තව කෙනෙකුට සහනය දෙන්න කල්පනා කරන්න හොඳ නැහැ ධර්මයෙන්ම ප්‍රමුඛ කර තියෙනවා මොකද ධර්මය උදා කරනවා කියලා කියන්නේ එයාගේ ඇස් දෙක පාදනව ලෝකේ දකින්නේ ජීවත් වෙන්න ඕන විදිය පාදනවා ඒ නිසා ධර්මය වඩා වැදගත් වූ ධර්මය දෙනවා ඇරෙන්න වෙන දෙයක් දෙන්න හිතනවා නම් කෙනෙකුගේ යහපත වෙනුවෙන්ගේ නියම ත්‍යාගය නොවේ පරම ත්‍යාගය පරම දාණය පරිත්‍යාගය ධර්මය. එවනම් ඔබේ ඥාතිවරයට ඔබේ අම්මට තාත්තට ඔබේ හිතවතට මහත්මයට නෝනට මොකද දෙන්න තියෙන්නේ? ධර්මය. හිමින් සැරේ පොඩ පොඩ හරි ධර්මයේ දෙ. රේඩිය එකක් අරන් දෙන්න. පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන හදලා දෙන්න. මන ටිකක් අහන්න කියලා යොමු කරවන්නේ. සැහැල්ලුවෙන් හිතන්න, සහනශීලීව හිතන්න. කිසි දෙයක් තදින් ගන්නට එපා. බුරුලින් ගන්නටත් එපා, අතහරින්නටත් එපා. වීණාවක් වයින්කොට ලස්සන හඬක් මතුවෙන විදියට, ලස්සන ආකාරයට සොරය මතුවෙන විදියට ඒ දඬු කෑල්ල මනාකොට ඒ තත්වල ගස්ඨණය කරන්න ඕන. එහෙම නැතු ඒ සොරේ ගන්න බෑ. කටි කියනවා අනේ මමත් මේකෝ බණ අහනවා තාම ලස්සන සොරයක් ආවෙම නෑ ටිකක් මගේ සොරේ එච්චර හරි නෑ. ටිකක් කරගසයි තාම. එනයන් තාම පුරුදු වෙන කාලේ තාම සොර මතු වෙන්නේ නෑ බලන්නකෝ වීණාවක් අරගෙන නිකන් අතුල්ලන කෑස් ගන්නවා. කිසි ගණක් නෑ හරි අප්පිරිය. පුරුදු නැති කෙනෙකුට පොඩ්ඩක් වයන්න කියන්නේ. කන් දෙක ඇඟිලි ගහගන්න හිතෙනවා. ඒත් පුරුදු කෙනෙක් වයින්ව අහගෙන ඉන්න බලා ඇඬෙන්න ඇඟේ ලෝම කෙලින් වෙන්න සමාධිගත වෙන්න උන් හිටි තැන් අමතක වෙන්න වයන්න පුළුවන් අය ඉන්නවා එහෙමනම් ඔබේ මනස ඔබ සුසර කරගන්න විදියට වුණු කරගන්න තරමට තමයි ඒකේ තියෙන ආශ්චර්ය මතුවේ දැන් මේ වචන අතර ඇහුනද ඔබට බුද්ධ භාෂිතය ඔබ සනහන්නේ යන්නේ බුද්ධ භාෂිතය මේ වචන අතර දෘෂ්ටි නැත සංකල්ප නැත වචන නැත අකුරු නැත පද නැත සූත්‍ර නැත හොඳක් නරකක් නැත රෑ දවාලක් නැත කාලයක් නැත ඇත්තෙන්ම මේ බණ සත පහක වැඩක් නැත. කාල කන්‍යා පරිවර්තනීය විය යුතුයි අකාලයේ කන්‍යෙක් බවට. දැන් එක පිරිසක් ඉන්නෝ කාල කන්‍යෝ, අනිත් කට්ටිය කවුද? අකාල කන්‍යා. දැන් මම වැටෙන්නේ අකාල කන්‍යෙකුට. කාලයක් නැති දේ භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. අනිත් අය කාලය ඇති දේ ඇති තුන කාලය තුල කාලයේ ඒ භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. මං අකාලයේ කනවා ධර්ම අවබෝධය නොවිච්ච අය කාලය කනවා. ඒ නිසා අකාලය කන කාලයක් හරින් ලේසි නෑ. ඉතින් මිනිස්සු මිනිස්සුෙකුට පැනගන්න මේ පැය 24න් එහාට පැය 24න් එහා ලෝකයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? පැය 24 තියෙන්නේ ලෝක බෝලේ ඇතුලේ. ලෝක බෝලෙන් එහා පැය 24 පවතින්නේ නෑ. කාලේ මායාවක් කියලා වෙනවනේ. කාලේ මායාව. තථාගත බුදුහාමුදුරු මේ ධහම තනියෙන් අවබෝධ කරගත්තේ කොහොමද කියලා ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? මිනිස්සෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ඉන්ද්‍රියන් හැදිලා නැහැ. රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගන්ධ ලබන්නේ, රස ලබන්නේ, ස්පර්ශ ලබන්නේ, ඒවා තුළ සංකල්පන ඇති කරන්න හිතකුයි විතරයි තියෙන්නේ. මේ ඉන්ද්‍රියන්ට කිසිසේත්ම ගෝචර නොවන්නා වූ මේ ධර්මයේ ලෞතර බුදු කෙනෙක් මේ මිහිතලයේ මත මුලින්ම අවබෝධ කරගත්තා කියලා කියන්නේ මේ මහ පොළොව කම්පණය වෙන දෙයක්ම තමයි. අහස විගුරුන් දෙන වැඩක්ම තමයි. ගහ කොළ පවා මැලදොළ පවා ඒ සුවඳ අඳුරනවා නියතයි. මොකද හේතුව? ඒ තරම් ප්‍රබලයි, ඒ තරම් ආශ්චර්යයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන නමට සමහර අයගේ ආගම පොඩ්ඩක් වෙනස් වුණයි කියලා මේ ආගමේ මේ රටේ ඉද්දි පවා සමහර වෙලාවට දැස් අත් දෙක එකතු වෙන්නේ නැහැ මේ වඳින්න. සමහර අය ඉන්නවා නේද, මුස්ලිම් අය, කතෝලික අය, Hindu සමහර අය ඉන්නවා. අපි බුදුහාම ඒ මොකද්ද ඒකේ අදහස් වෙන්නේ? ඒගොල්ලන්ගේ පාපය. මම කියන්නේ ජේසුස් වහන්සේට උනත් Tamanta අත් දෙක එකතු කරලා මඩ වඩා සීලයෙන් ගුණයෙන් උසස්න වඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනිත් අයටත් හැකියාව තියෙන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ ඉස්සරහා තමගේ අත් දෙක එකතු කරලා වඳින්න. නැත්තම් ඒ දැහත් ඒ සිත හරි අවාසනාවන්ත තත්වයකදී දෙන්නේ. මොකද්ද එකෙන් අදහස් වෙන්නේ? බුම්මගෙන අත් දෙක පාද හෙලාගෙන අනිත් ඔක්කොම වඳිද්දි අත් දෙක පිටිපස්සට කරගෙන සද්ද නැතුව ඉන්නවා කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? මහා වාසනාවන්ත ගුණයක් ලක්ෂණයක් එතන පෙන්වුම් කරන්නේ. එහෙමයි මම දැකලා තියෙනවා. මමගේ මාගම මේකයි කියලා ඉවරලා මේ ලොවක් සනසපු බුදුහාමුදුරුවන්ට පූජා කරපු රටේ ඉඳගෙන මේ බුද්ධ භූමියේ ඉඳගෙන අඳුම තර මේකත් හිතමු හරි බුද්ධ භූමිය එක නොවුණා. තැනක ඉඳගෙන මේ උත්තරීතර මහා සිල්වතානන්ට ගුණවතානන්ට දෑත් උසවන්න බෑ කියන්නේ පුජ්‍යලාගේ ජීවිතයේ තියෙන පොඩි පහේ අකුසල කර්මයක් නා නෙමෙයි. මොකද හේතුව බුදුහාමුදුරු කෙරෙහි සද්ධා මාත්‍රයක් හරි ඇති කරගන්න පුළුවන් නම් එයාටත් ස්වර්ගයේ යන්නට සුගතියට යන්නට අවකාශය ලැබෙනවා. නිසා සද්ධාව තියෙන එක හදවතින් එන්න ඕන. හැබැයි නැත්තම් සමහර අය ධන ස්කෝල් කටු ගෙවෙනකන් ධන ගහනවා, හදවතේ මුකුත් නැහැ. එහෙම තියෙන ඒව වැඩක් නැහැ. නිසා හදවත තුළ ඒක නැගෙන්න ඕන. අද්දක පිටිපස්සට කරගෙන හිටියත් කමකුත් නැහැ, හදවතේ ගුණය ඇති වෙන්න ඕන. හැබැයි ඉතින් එහෙම අද්දක පිටිපස්සට කරගෙන ඉන්න පුළුවන් කමකුත් නැහැ, හදවතේ ගෞරවය ඇති වෙනවා නම් තියෙනවනේ, ඒක කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා ඒ සියලු දෙනාටම කියන්නේ බුදුහාමුදුරන්ට අධ්‍යාත්ම එකතු කරලා වඳින්න හැකියාව තියෙන්න ඕන. Tamanta වඩා ගුණෙන් නෝනින් වැඩි අය තවත් සිල්වතුන් ගුණවතුන් ඉන්නවනම් ආගමික ඉන්නවනම් ඒගොල්ලන්ටත් ගරු කරන්න. ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික පසුගාලේ එකතු වෙච්ච දේවල් තියෙනවා, ඒවා අයින් කරලා දාලා හොඳ දේ ගන්න. ඒකට කමක් නැහැ. බුද්ධාගමේ වුණත් අපි කියන්නේ නැහැ නේ ඔක්කොම බුද්ධාගමේ නාමයෙන් ආපෝ ගන්න කියනොද? එහෙම ගන්න යන්නේ පාපෝ. මේවා කවලම් කරලා එහෙම කරලා අච්චාරු කරලා ඉවල තියෙන්නේ. ඒව ගන්න කියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම තමයි බුදුහාමුදුරු පැහැදිලි කරේ පරම්පරාවෙන් ආවට පොතේ තිබුණට කියන විදියට ගන්නේ නැතුව නුවණින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකින් ආත්ම සංවේදීව අවබෝධයෙන් ඇති කරගන්නේ කියන කාරණේ. ඒක තථාගතයන් වහන්සේ වචනේ ලබා දුන්න හේතුව අනාගතයේදී මේ මිනිස්සු අන්ධ විශ්වාසයන් වලට ලක් වෙයි කියන හේතුව. පින්නතුනි මට උමනා කලේ නැහැ සංසාර ලබනාත්මේ නූපදී ඉන්නේ කියලා අදහසක් ඇති. මට මේ ධර්ම අවබෝධය කරගන්න ගමනේ මේ තරුණ කාලෙදී එහෙම අදහසක් ඇති වෙන්නෙමත් නැහනේ. මොකද ජීවිතේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙනවා මේ මනසේ ඇතුලේ ඉන්නව මොකද්ද? කෙනෙක් දඟලන කෙනෙක්. එයාව තමයි මට අහුනේ. નિરાයාසයේ ජීවත් වෙන්න, සැනසෙල්ල ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. සැනසෙල්ල තමයි අපි හැම දෙයකින්ම හොයන්නේ. දැන් පොඩ්ඩක් ඇවිදලා බැලුවා හැම පැත්තකින්ම සැනසෙල්ල තියෙනවද කියලා. නේද? රස්සාවක් කරලා බැලුවා, පොඩ්ඩක් ව්‍යාපාරේ මේ කරලා බැලුවා. ඊට පොඩ්ඩක් රඟපාලත් බැලුවා. පුළුවන්ද කියලා. දන්නේ නැහැ මම නළුවෙක් කියලා නේ කාන්නේ. දැනුත් නළුවෙක් නෑ නේද? ඉතින් ඒ නිසා පොඩ්ඩක් බැලුවා මේ සැනසිලිදායක තියනවා. ඒ කිසි දෙයක් නැහැ. ඒ නළුවන්ගේ අර tire ඉස්සරහා පේන සුන්දරත්වේ නැහැ කියලා මම දැනගත්තා. ඇක්ෂන් කිව්වම hina වෙන්න ඕන. කට් කිව්වම ටක් ගාලා නතර කරන්න ඕන. මං කිව්වා මේ මොකද්ද මේ වැඩේ? මේ සැබෑ ජීවිතය නෙමෙයි රංගමණඩලේ තව රංගමණඩල හදනවා. ඇක්ෂන් කිව්වම hina වෙනවා, කට් කිව්වම ඩොක් කරලා hina ගන්න. ඉතින් ඒ නිසා ඒක මහා එපා වෙන මහා දුෂ්කර මහා ගිනි ගොඩක්. ඒක කිසිම යථාර්ථයක් සුන්දරත්වයක් සොඳුරු බව නෑ. මහා බුදුම වාසනාවන්ත මේ ජීවිතයක් කියලා මට නම් හිතුනේ. මොකද කාලයක් නෑ, වෙලාවක් නෑ, නිදා ගන්න තැනක් නෑ, කන්න තැනක් නෑ, වැසිකිලි කැසිකිලි කරන්න තැනක් නෑ. හැමදාම අනුගේ තැන් වල අතන මෙතන මහා පාරවල් වල නැවෙද ඉන්නේ රංගන ශිල්පියෝ. ඉතින් ඒක මහා බුදුම එක්තරා විදියට සාපයක් කියලා මට හිතුනා. ඉතින් ඒ වයින්ොත් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අධ්‍යා අවබෝධය තුළ වෙනස් වීම. මේ ජීවිතවල යථාර්ථයක් නැහැ කියලා තේරෙනකොට ඒවෙන් ඉවත් වෙන්න කියලා ලැබෙනවා. ඒ නිසා මෙහෙම කියලා රංගපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. වේදිකාවේ රංගපෑමත් සංසාරේ රංගපෑමත් නතර කරා. මොකද ඇස පෑදුනා, නුවණ උදා වුණා, ලෝකයේ විද්‍යාව පහළ වෙනවා, දර්ශනේ පේනවා. මේ සිත තුළ තියෙන මායාවට හසු වෙන්නට තේරුමක් නැහැ. උදුරා දැමිය යුතුයි තම අධ්‍යාත්මික තණ්හාව, උපාදානය, මමත්වය සපුරා ඉවත් කළ යුතුයි. ඉවත් කිරීමට නම් ඔබ මනෝ සංචේතන ආහාර නොසැපෙන්නේ නැති ධර්මය අහන්න ඕන. දැන් චේතනාව ඉක්මවූ ධමයක් මේ දේශනේ. ඒ වචනේ චේතනාව ඉක්මවූ ධමයක්. ඒ නිසා ඔය තේරෙන්නේ නැහැ කියන්නේ මොකද සමහර අය? ඇයි ඒ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ? චේතනාව චේතනාව ඉක්මවපු නිසා. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ওই ධර්මයේ වේදනාව ඉක්මවපු නිසා. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ හාමුදුරන්ගේ ධර්මයේ ලෝකෝත්තර නිසා. එහෙමනම් ඔබ නොතේරෙන ධර්මයේ මහන්න. පැහැදිලිද මම කියු කාරණේ? ඔබ පිළිගන්නවද? ඔබ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ විඳින්න බැරි වෙනකොට. තේරෙන්නේ නැහැ කියන්නේ අරමුණු කරගන්න බැරි වෙනකොට. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ චේතනාවකට ග්‍රහණය කරගන්න බැරි වෙනකොට. එහෙමනම් ඔබ කළ යුතු කාර්යය කොහොමද? නොතේරෙන ධර්මයේ මහන්න. හැබැයි මේ නොතේරුම අනිකුත් අර බාහිර දේවල් නොතේරෙනවා කියන ක්‍රමවේදයට නෙමෙයි. මේ නොතේරෙන කම ඇතුලේ සැනසෙල්ලකුත් තියෙනවා. ඒක නිසා නෙමෙයි පිරිසෙ ඉන්නේ. නකොඩ වයින් ටික පිරිසෙයි ඉන්නේ. ඒකට නුවණ පෑදින්නේ මොකක් හරි යාළුවෙක්, මිත්‍රයෙක්ගෙන් අවබෝධය ලැබු කෙනෙක්ගෙන්. විශ්වාසවන්තනීය ආරංචි මාර්ගයක් එක්ක හිතට ලැබුණාම තමයි මේ නොතේරෙන ගමන යන්නේ, නැත්නම් යන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්නම් ලොකු නුවණක් තියෙන්න ඕන. එනිසා නොතේරෙන ධර්මය අහනවා කියලා කියන්නේ ධර්මයේ නොතේරෙන බව, අර බාහිරේ නොතේරෙන බව කියලා කියන්නේ අර්ථයක් නැති දේවල් වලටනේ. මේක අර්ථ පූර්ණේ නිසා, අර්ථ ඉක්මවා ඇති නිසා නොතේරෙන. අහනවා කියන්නේ ඔබේ හැම මොහොතකම මනෝ සංචේතන ආහාර අඩු කරනවා. මනෝ සංචේතන ආහාර අඩු කරන් අඩු කරන් අර ඇතුලේ ලොකුවට මහතට හැදිලා ඉන්න මහත බබෙක් ඉන්නවා. කවුද? මමත්. එයා චුට්ට 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 කෙට්ටු වෙනවා. කෙට්ටු වෙලා අවසානයේ එයා කියනවා, මෙයා ළඟ නම් ඉඳලා වැඩක් නැහැ, මෙයා ළඟ කෑම නැහැ, දැන් මං දිරනවා. මෙතින් හොස්කල යනවා. යන්න කෙනෙක් සතේ පුජ්‍යලෙක් නැහැ. ඔය ආමුදුරු කීප විදිය මෙතනින් ඒ දෘෂ්ටිය නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගියාට පස්සේ එතන ඉඳලා දැන්නෝ යාන්තම් ඇති මේ යකා මෙතනින් ගියා. සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මහසෝන් දිට්ඨිය, සීරියකාගේ දිට්ඨිය. දැන් කටරින්ද යවන්න පුළුවන්, සීරියකාගේ දිට්ඨිය යවන්න පුළුවන්, මහසෝන් දිට්ඨිය යවන්න, කළු කුමාර දිට්ඨිය යවන්න, සුදු කුමාර දිට්ඨිය යවන්න පුළුවන්, ඔක්කොම යවන්න පුළුවන්. සක්කාය දිට්ඨිය යවන්න, සක්කාය දිට්ඨිය යවන්න බෑ. මොකද හේතුව? කටඩියට සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන්න තොවිලයක් නටන්න පුළුවන්. ඒ නිසා අපි හරියට බෙරේ වයනවා, ආතුරය හරියට නටන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුර වෙන දුරම හරියට බෙරේට හුම්කන් දෙන්න, පදේට නටන්න යගා අනිවාර්යෙන් දුවන. සක්කාය දිට්ඨිය දුර වෙන සංඥාවෙන් තල්ලු කරන්න බෑ. සංඥාවෙන් ගිලෙන්න ඔබම යන්න, ගිනි ඇවිලෙන මොහොත කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒ මොහොතේ ඇවිලෙයි. එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.